good cities have in town. I can help by building the economy of the government of the people of the city.
මොකක්ද මොකක් එක්ක සම්බන්ධ කරගෙන
ඇසුපද්දලා
ඔව්
කියනකොට රූපයක් කියනකොට ඇස ආයතනෙමයි උපද්දන්නේ කියන එක එහෙම කියනකොට
දකින රූපේ ඇසෙන්මයි උපද්දන්නේ
කියනකොට ඒක අපේ මනසත් එක්ක සම්බන්ධ කරලා තේරුම්
ගන්න ඕනේ. ඔව් ඒ උපද්දප රූපයක් තියෙනවා කියලා දැනගන්නේ මනසනේ. නෑ හැදන්නෙත් නෑ උපද්දප රූපේ දන්නෙත් නෑ. කවුද දැනගන්නේ? මනස. මනස කියනකොට එතන චක්කු විඤ්ඤාණ. විඤ්ඤාණය කියන්නේ මනසට අයිති දෙයක් නේ. සිත. චක්කු විඤ්ඤාණ සිත. අයිති හැම හිතකම තියෙන හින්දා තමයි සබ්බචිත්ත සාධාරණ කියන්නේ. ඒක චක්කු විඥාන සිත එකක් තියෙනවා චෛතසික ඒක එක යෙදෙනේ. හරි? ඒක අනිවාර්යෙන් අර සිතවිලි හතක් යෙදෙනවමයි. ඒක තමයි වේදනා සංඥා සංකාර කියන චේතනා චෛතසිකේ විදිහට ගන්න. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඔය පහයි. තව අපි එච්චර කතා කරන්න ඇති දෙකකුත් තියෙනවා. ජීවිත ඉන්ද්‍රියයි එකක්ද ඔය හත්ත ඕනම හිතක තියෙන විඥානයක් එක්ක. දැන් විඥානය කියන්නේ හිතනම් හිතට තනියෙන් උපදින්න බෑ චෛතසික නැති. චෛතසික ටික තියෙනවා. හැබැයි ඒ දෙන වේදනා මට්ටමයි. ඕක මුලාවෙන් බාර අරන් ඊළඟට මනෝවිඤ්ඤාණ හිතනවනේ. ඒ හිත එක්ක යෙදෙන වේදනාවයි දෙකක්. දැන් චක්කු විඤ්ඤාණයට අදාළ වේදනා මට්ටම තමයි චක්කු විඤ්ඤාණය එක්ක. මනෝවිඤ්ඤාණයට අදාළ වේදනා මට්ටම මනෝවිඤ්ඤාණය එක්ක යෙදෙනවා. හරි? දැන් අපි දැන් චක්කු විඤ්ඤාණයෙන් අපිට පුළුවන් අර දර්ශනේනේ පේන මට්ටමනේ වර්ණයක් පේන. ඔකනේ චක්කු විඤ්ඤාණි. දැන් මොකද්ද කියලා දන්නේ නේද? වර්ණ මොනවා හරි චිත්‍රයක් පේනවා කියලා හිතන්න. ඔය පේන මට්ටම කියන්නේ චක්කු විඤ්ඤාණි. එතකොට ඒ පේන මට්ටම එක්කත් අර චෛතසික ටික යෙදෙන. එතනක් තියෙනවා වේදනාවක්, එතනක් තියෙනවා සංඥාවක්, එතනක් තියෙනවා චේතනා, පස්ස, මානසිකාර සේරම තියෙනවා. හැබැයි ඒක අර කෙලෙස් මට්ටමක් නෙවෙයි. මොකද ඕක විපාකනේ. චක්කු විඥාණය කියන්නේ විපාකනේ. දර්ශනය වෙන මට්ටම කියන්නේ විපාක මට්ටම. එතකොට මේ විපාක සිතත් එක්ක යෙදෙන වේදනා අලුත් කර්මයක යෙදෙන වේදනා මට්ටමක් නෙවෙයි. හරි? නිකන් මේක තේන ගතිය එක්ක තියනානේ නිකන් ඒ වර්ණයටත් නිකන් කැමැත්තක් කැමැති ගතිය. ඡායාව. ඔව්. ඒ හිත නිදාගෙන ඉඳලා එකපාරට මොකක් හරි පේනකොට නිකන් එන ගතියක් තියෙනවා. මොකද්ද කියලා දන්නේ නැහැ. තාම පේනවා විතරයි. තේන දේ අඳුනගන්නේ මනසෙන්. ඔතන මොකද්ද මේ කවුරු හරි කෙනෙක් ඉන්නවද සතෙක් ඉන්නවද පුතුවක්ද මොකද්ද කියලා දැනගන්නේ චක්කු විඥානේ නෙවෙයිනේ. චක්කු විඥානේ වර්ණ සටහනක් පේන කියන මට්ටම. එතකොට ඒකට අදාළ අදහස් දෙන්නේ ඊළඟට මනෝවි. ඔය දකින්නේ මේක කියලා හිතලා හිතන්නේ මනෝවි. ඒ හිතනකොට අර චක්කු විඤ්ඤාණ මට්ටමේ වේදනා ගතියට වඩා වෙනස් දැන් හිතන දේ. ඔන්න අපේ තරහකාරී කියලා හිතනකොට වේදනාව වෙනස් නේ නේද? එතකොට ඒක කර්ම. අලුත් කර්ම. මට්ටමක් අපි හිතමු ද්වේෂ මූලික හිත. චක්කු විඥානේ ද්වේෂ මූලික නෙවෙයි. ලෝභ මූලිකත් නෙවෙයි. එක විපාකයක් විතර. හැබැයි ඒ හිතෙත් දැහැම හිතකම ඉතින් හිතක් කියනකොට චෛතසික එකමයි උපදින්නේ. නැත්නම් හිතක් කියන්නේ නැහැ. දැන් හිත මොනවා හරි ගැන දැනුවත් කරන ගති ටිකනේ චෛතසික කියන්නේ. නේද? එතකොට එතනත් චෛතසික ටික තියනවා. හැබැයි ඒක මේ සසරේ ගෙනියන්න පුළුවන් මට්ටමක චෛතසික නෙවෙයි. ඒක විපාක මට්ටමක් කියන්නේ. දැන් චක්කු විඥානේ විපාක විඥානය. එතකොට විපාක සිතත් එක්ක යෙදෙන චෛතසික විපාකයකට අදාළ මිසක් අලුත් කර්ම කරන මට්ටමක් නෙවෙයි. එතකොට මනෝවිඥානසිත තමයි ඒක ගැන හිතන. එතකොට ඇහැට පුළුවන් වර්ණ සටහනක් උපද්දලා දෙන්න. එතකොට ඕක දැනගන්න ගතියට කියනවා චක්කු විඥානය කියලා. ඒක ගැන ඊළඟට හිතන මට්ටමේදී ඒක මනෝවිඥානය. එතකොට පේන ගතිය නෙමෙයි. පේන දේ ගැන දැන් හිතන. හිතනකොට මන ධම්ම නේද? මන ධම්ම දැන් වර්ණ රූපේ නෙවෙයි. වර්ණ රූපේ චක්කු විඥානේ නිරුද්ධ වෙලා ඉවරයි. ඒක හටගත්තා ඒ විඥානේ හැමම නැති වුණා. නැති වෙන්නේ හිතට හිතන්න දෙයක් ඉතුරු කරලා. අපිට හිතෙන් හදාගත්තු දේ ගැන තමයි ඊළඟට හිතන්නේ. ඒක හිතනකොට අර ටික නිරුද්ධයි. තක හෙන් උපද්දලා දෙන මට්ටම දැනගන්න ගතිය තමයි චක්කු විඤ්ඤාණය කියන්නේ. කණෙන් උපද්දලා දෙන මට්ටම දැනගන්න ගතිය සෝත විඤ්ඤාණය. එතකොට මේ ආයතනෙන් දැනගන්න මූලික ගතිය එතකොට විපාක මට්ටමක් විතර. ඒක අලුත් කර්මයක් නෙමෙයි. ඒවට ආය විපාක නැහැ. තව විදියට කිව්වොත්. පරම මොකක් හරි එකක විපාකයක්. ඒක එතනින් ඉවරයි. හරි. ඒක එහෙමම හටගත්තා නිරුද්ධත් වෙනවා. එතකොට අපේ තියෙන මුලාව හින්දා ඕක නැති වුණා නිරුද්ධ වුණා කියලා නොදන්න කම හින්දා ඒකට අදාළ දෙයක් හදාගෙන ඕක ගැන දිගින් දිගට හිතනවා. ඒක කරන්නේ එතකොට ඇත්ත ඇති හැටි නොදන්න කම. අවිද්‍යාව තියෙනවා, මුලාව තියෙනවා, තණ්හාව තියෙනවා. තණ්හාවෙන් තමයි ඕක දිගින් දිගට තව තව හිත හද හදා ගෙනියන්නේ. හැදිලිද? මනෝවිඥාණයෙන් හිතන එක තමයි ඊළඟට එළිය තියෙනවා කියලා හිතන්නේ. එහෙන් උපද්දන එක නිකන් දර්ශන මාත්‍රයක් විතරයි. පේනවා විතරයි. කණෙන් උපද්දන එක නිකන් ඇහෙන ගතියක් විතරයි. දෝ ඇහෙනවා. නේද? එතකොට ඒක ගැන හිතලා, ඔය ඇහෙන්නේ මේකයි කියලා හිතලා ඒ හිතන දේ එළියේ තියෙනවා කියන එක ඒක මනසෙන් කරන වැඩ. ඔව්. එහෙනවා කියන්නේ මෙහෙමයි. එක මොහොතක ඇහෙන්නේ එකයි. එක විඥානේ විඥානෙට අරමුණු වෙන්නේ එක සද්දයක් විතරයි. ඒ
අරමුණ මොනවාද? අපිට
කියන එක දැනෙන්නේවත් නැහැ. එක විඥානයක් ගත්ත විඥානෙ කියන්නේ දැනගන්න ගතියනේ. දැනගන්නේ එක විඥානකින් එකයි දැනගන්නේ. හරි. ඒකට අරමුණේ ඒ ක්ෂණයේදී එක සද්දයක් ගැන තමයි දැනගන්නේ. එක සද්දයක් දැනගන්නකොට අනිත් සද්ද ගැන දන්නේ නැහැ. එකගෙන දැන් මෙහෙම හිතන්න ඕන. කන උපද්දනවා සද්ද ගොඩක්. කනේ තියෙන ඔක්කොම වැඩිලා ඒවට සද්ද ගොඩාක් හැදෙනවා. ඒක සද්ද චිත්‍රය කියලා හිතන්න. අපි දැන් කැමරාවෙන් ගත්තු ෆොටෝ එක වගේ. ෆොටෝ එකේ ගොඩාක් જાති තියෙනවා. දැන් අපි ක්ෂණයක් ඕක දිහා බලනකොට අර තියෙන ඔක්කොම ටික අපිට පේන්නේ නැහනේ. පේනවා කියලා හිතුවට අවදානිය යොමු වෙන එක විතරයි ඒ මොහොතේ. ඒකට එතකොට ඒ විඥාණයට අහු වෙන්නේ එකක්. එක ගතියක් විතරයි. සද්ද ඔක්කොම අහු වෙන්නේ නැහැ. එක විඥාණයකට ඒ විඥාණය දැනගන්නේ එක සද්ද සංඥාවක් විතරයි. ඒ වගේමයි රූපේ ගත්තොත් දැන් මේ පින්තූරේ තියෙන්න පුළුවන් ඇහැ හදන නේද? දැන් ඔහම තිබ්බහම එළියේ තියෙන ඔක්කොගෙම සටහන ඇහැ හදන.
හැබැයි විඥාණයට අරමුණු වෙන එක ක්ෂණයකදී
ඔතෙන් එක වර්ණ සටහනක් විතරයි. හරි? ඒ දකින්න දෙය කියන එක. ඒ විඥාණයට අහු වෙන්නේ.
දැන් අපි සර්ප
පේනවා කියලා හිතුවට පේනවා කියලා හිතුවට දැන් බැලුවේ නැත්තම් ඔවාගෙන දන්නේ
නැහැ.
විෂන් එකේ තිබුණට ඒව ගැන දන්නේ නැහැ. ඈ? මොකද මේ පැත්ත පෙනුනට දැන් මං කිව්වේ නැත්තම් ඔය වීදුරුව වහලා තියෙන පීරිසිය ගැන දන්නේ නැහැ. මේක තිබුණාට අපේ අවධානය යොමු වෙලා නැහැ. ඒ බැලුවත් පේනවා.
සර් එහෙමද?
ඒක බලනකොට මගේ මූණ පේන්නේ නැහැ.
මියා බලනකොට
මට කියන්නේ වෙනම ලගේ මට වෙන්නේ. නෑ. එහෙම හිතුණාට එහෙම නෙවෙයි. ඔව්. දැන් ඔයා මේක බලනකොට ඔයාට මේ සීනුව පේන්නේ නැහැ. පේනවා කියලා හිතුවට. ඒක දිහා බැලුවොත් මේක පේන්නේ නැහැ. ඒ පේන ක්ෂණේදී ඒක පේනවා මිසක් අනිත් එක පේන්නේ නැහැ. තේරුණා? ඒ දැනගන්න මොහොතේදී දැන්
කොහොම ඉන්නකොට කපාරට මෙහෙම මොකක් හරි කුරුල්ලෙක් ගියා
කියන්නේ. ඒක දකින ක්ෂණයක් තියෙනවනේ. ඒ ක්ෂණේදී ඔයාට ඒක පේනවා මිසක් අනිත් ඒවා පේන්නේ නැහැ. පේනවා කියලා හිතුවොත් මොකද ඔය හිත වේගවත් හින්දා තමයි අපිට හිතෙන්නේ ඔක්කොම පේනවා කියලා. එක විඥානයකට මම මේ කියන්නේ. කක්ෂණයකදී එක චිත්තක්ෂණයකදී තියෙන විඥානයක් තියෙනවානේ. ඒ විඥානෙට අරමුණු වෙන්නේ එක අරමුණක් විතරයි.
ඔයාට
හොඳට ඒකට විතර නම් අවධානය තියෙන්නේ ඒක විතරයි පේන්නේ. දැන් වැඩේ වෙලා තියෙන්නේ ඕක බලනකොට හිත් කෝටියක් විතර තව හැදෙනවා. අනිත් ඒවා දකින්නත් හිත හැදෙනවා. ඒකත් ඔයාගේ අවධානය යොමු වුණොත් විතරයි. මට මේ වීදුරුව ගැන විතරයි බලන්න ඕන කියලා බැලුවොත් එහෙම ඕක බලලා අනිත් පැත්ත බැලුවට පස්සේ වෙන තිබුණේ මොනවද කියලා දන්නේ. බලන්න ඕනකම තිබුණත් ඉතින් මේ කියන්න පුළුවන් නෑ ඔතන මේකක් තිබුණා කියලා. ඔතන තේරුම් ගන්න මේ හිත කියන එක හරි වේගවත් දෙයක්. අපි ඔය ක්ෂණයක් කිව්වට ඔකේ හිත කෝටි ගාණක් ඇති වෙලා නැති වෙනවා. විඥාන අපිට හිතා ගන්න බැරි තරම් වේගයෙන්. ඔව් විඥාන කියන්නේ මොනවද දැනගන්න ගතිනේ. විඥාන කියන්නේ දැනගන්න ගතියනේ. ඉතින් දැනගන්න ගති කෝටියක් විතර ඇති වෙලා අපේ සිහිය නැති වුණාට එතකොට සිහිය තියෙන කෙනාට ඕව අපිට වඩා තව ටිකක් මතක් කරගන්න පුළුවන්. හරි? මෙතන තේරුම් ගන්න තියෙන්නේ එක ක්ෂණයක් ගත්තොත් එක විඥානකින් දැනගන්න පුළුවන් එක අරමුණක් විතරයි, එක ස්වභාවයක් විතරයි. ඕන දෙ නැද්ද කතාව වෙන මේකක්. මම කියුවේ මේ සිද්ධ වෙන දේ. ඒක වෙනම කතාවක්. මේ සිද්ධ වෙන දෙය මේක. ඒක දැනගන්නේ එතකොට අපි රැවටිලා තියෙන ඒවා අහු වෙනවා. මොකද අපි ඉන්නවා ඝන සංඥාව කියලා එකක් තියෙනවා, සමූහ සංඥාව කියලා එකක් තියෙනවා. දැන් අපි ඔය මේ මේ වීදුරුව දැක්කා කිව්වට ඔය එක හිතන්නේ නෙමෙයි. ඔය දකින්නකොට දර ගානක් හැදිලා නැති වෙලා ඉවරයි. ඒ ටික සමූහයක් විදියට එකක් විදියට තමයි අපිට පේන්නේ. ඔක බලනකොට චිත්ත වීති ගොඩාක් ගිහිල්ලා ඔක ගැන. ඒක දැනගන්න. අපිට නිකන් අපි කතා කරාට ඔය එක හිතයි හැදුනේ කියලා. ඒක හිතාගන්න බැරි තරම් ගානක් ආය ආයි හැදිලා නැති වෙලා තියෙනවා. හැබැයි අපිට ඒවා වෙන් කරලා දැනගන්න හැකියාවක් නැහැ. ඔව් සමූහයක් එකතු වෙලා අපි හිතන්නේ එකපාරයි දැක්කේ තනි දෙයක් දැක්කේ. ඒ තනි දෙයක් කියන එක තමයි ඝන සංඥා. හැබැයි මෙතන වෙලා තියෙන ක්ෂණයක් ක්ෂණයක් පාසේ පවසා දැනුවත් වීමක් වෙලා තියෙනවා. හරි. ඒක තේරුම් ගන්න තමයි ඔය වෙන් කරලා කතා කරන්නේ. මොකද ඒවා අපේ මුලාවෙන් අවිද්‍යාවෙන් හදලා දෙන මේ සම්මුතිය කියන එකේදී තමයි සමූහය කියන එකයි ඝන කියන එකයි ඝන සංඥාව කියන එකයි තියෙන්නේ. අපිට පේන්නේ නැහැ නේ මේක ඇති වෙලා නැති වෙනවා කියන. අපිට පේන්නේ ආ තියනවා වීදුරුවක් තියනවා නේද? ඒක තේරුම් ගන්න ඕනේ. ඒක මේ සම්මතේට එහෙම පේන්නේ අපි ඒ අර මුලාවන් වලට අහු වෙලා. මුලාවන් කියන්නේ ඇත්ත ඇතිහැටි දකින්න. ඒ හින්දා තමයි අපි මේ ඇත්ත ඇතිහැටි ගැන කතා කරන්නේ. ඒක පේනවා නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. දැන් අපිට පේන්නේ නැති හින්දායි අපි මේ බුදුහාමුදුරුවෝ මේක විස්තර කරලා තියෙනවා. හා ඒවා ඉතින් හොයන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. දැන් සම්මුතියේ තියෙන ඒවා අපි නිකන් කිව්වට ඔක තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ. ඒ එන්නේ මේක දකින්න දකින්න තමයි ඒක පැහැදිලි. තියෙනවා කියලා තේරෙනකොට දැන් ඔකේ පළවෙනි දේ තමයි දැන් මේක මම හොඳටම කියලා ඇති ඔකන මුකුත් නෑ කියලා නෙමෙයි මේ කියන්නේ. හරි. අපි හිතන දේ නෙමෙයි තියෙන්නේ. අපි තියනවා කියලා හිතන ගතියක් තියෙනවනේ. ඕන තරම් හැම ලෝකෙටයි තියෙවා හිතන්න පුළුවන්. ඒක ඇත්ත කියලා තමයි අපි හිතන්නේ. ඒකට ඕක හිමීට හිමීට කඩලා බලන්න ඕන ඔය. ඈ? ඔව්. විද්‍යමාන පෙන්නුම් කරන. මේ වීදුරුවක් තියනවා කියලා පෙන්නුම් කරමු. විද්‍යමාන වෙනවා. ඒක තමයි දැන් නුවණින් හොයන්න ඕනේ. ඒ ඇත්තම ඇත්තද පෙන්නුම් කරන්නේ. හා දැන් නිකමට හිතන්න ඔතන සතර මහා ධාතුව ගැන දන්නවනේ. ඔතන සතර මහා ධාතුව තියෙනවා. මේ ඇහෙන් තමයි ඔය පාට ටික අපිට පෙන්වන්නේ. වෙන ඇහකින් බැලුවා නම් නැත්තම් මේ ඇහ පොඩ්ඩක් වෙනස් කරලා බැලුවා නම් ඔය පාට ටික පේන්නේ නැහැ. පාට කණ්ණාඩියක් දාලා බලුවා නම් ඔය පාට පේන්නේ. එතකොට වෙන පාටක් පේනවා. එතකොට අපි එළිය වෙනස් කළේ නැහනේ. අපේ ඇහැ වෙනස් කළේ. ඇහැ වෙනස් කරනකොට පේන හැටි වෙනස්. අන්න ඒකෙන් තේරුම් ගන්න ඕන. එතකොට එළියේ තියෙන ගතියම නිමෙයි දැකලා තියෙන්නේ. ඇහෙන් වෙනස් කිරීමක් කරලා තියෙන්නේ. හේ හැකියාව අනුව උපදින රූපේ තමයි අපි දැකලා තියෙන්නේ. හරි. එතකොට ඕක දිහා බලලා අපි හිතන ඒවා. ඒ කියන්නේ ඇහැ උපද්දලා දෙන රූපේ දිහා බලලා අපි හිතන ඒවා එළියේ තියෙන්න පුළුවන්ද? අපට ඕන තරම් දේවල් හිතන්න පුළුවන් නේ ඕක ගැන. ඒ හිතන දේවල් මේ හිතට අයිති මිසක් රූපෙට අයිතිද? රූපෙට සම්බන්ධයක් තියනවාද? අපිට හිතෙනවා අපි ඒ රූපය ගැන තමයි හිතන්නේ කියලා. ඒ වුණාට හිතන ටික හිතට අයිති දෙයක් මිසක් ඒවට තමයි නාම ධර්ම කියන්නේ. හිතන ඒවා ඔක්කොම නාම ධර්ම හිතේ තියෙන. ඒවා බාහිර රූපේ දන්නේත් නැහැ අයිතිත් නැහැ සම්බන්ධයක් නැහැ. මේ තමන්ගේ හිතේ මොනවයි හිතුවා. එළියේ රූපෙට ඕකේ අයිතියක් නැහැ. අපි තමයි කියන්නේ අපි ඕක ගැන මේ හිතන්නේ වුණාට. අපි ඇත්ත ඒක ගැන තමයි හිතන්නේ. මේ වුණාට හිතෙන් හදට ටික හිත ඇතුලේ මිස බාහිරයට අයිති
නැහැ.
සංඥාව ඇති වෙන්නේ කොහෙද? සංඥාව ඇති වෙන්නේ කොහෙද? හිතේ. ආයි ඒක නෝ කොහෙද ඇති වෙන්නේ? හිතේ. ඉතින් අපි හිතෙන් හදපු දෙයක් නේ දැනගෙන තියෙන්නේ. ඒක කොහොමද එළියද ඒකට ඇති වෙන්නේ? වෙනවාද සංඥාව කියන්නේ චෛතසිකයක් නේ.
මොකක්ද දැන් එළියේ
තියෙන දෙයක් නිසානේ ඒක අපේ ඇහෙ රූපයක්. ඒක වෙනම කතාවක්. ඔක හිතන්න එළියේ දේවල් උදව් වෙලා තියෙනවා. එහෙම කිව්වට ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේවල් කොහොමද අපි දැනගන්නේ? අපි මේ කතා කරන්නේ අපි දැනගන්න දේවල් ගැන. දැනගන්න නම් හිතක් හැදෙන්න ඕනේ.
දේවල් ගැන ඒවායින්
දැනගන්න නම් ඉතින් හිතක් හැදෙන්න ඕනනේ. ඉතින් හිතක් හැදෙන හැටි කතා කරාම ඔක්කොම අයිතිය තමයි. නේ. හිතක් හැදෙන්න පුළුවන්. ඉතින් විඥාන හයෙන් එකක් නේ හිතක් කියන්නේ. විඥාන හයෙන් එකක් හැදෙන්නේ ආයතනයක්. උදව් කරගෙන. ආයතනයක් නැතුව හිතක් හැදෙන්න බෑනේ. ඒකට ආයතනේ උදව් කරගෙන සකස් වෙන හිත. ඒ හිත තමයි දැනුවත් වෙලා තියෙන්නේ. දැනුවත් වෙන දෙයට අදාළව තමයි ඊළඟට ආයෙ
හිතන්නේ.
ඒ හිතන්න හේතුත් තියෙනවා. අපි කලින් ඉගෙනගත්තු දේවල් අපි උදව් කරගන්නවා අලුතෙන් හිතන්න. හැබැයි ඒවම විතරක් නෙමෙයි බාහිරෙන් ගන්න ස්වභාවිකුත් උදව් කරගන්න. ඒකනේ. දැන් මේ මොහොතේ ආයතනකින් අපි හිතට ගන්න මොකක් හරි තියනවනේ. දැන් සුදස්සනහඳුර ඔකට කියන්නේ අර ඉන්කමින් කෝල් එක කියන. ඉන්කමින් කෝල් එක. ෆෝන් එකට. ඊළඟට ඕක ගැන හිතලා අපි අවුට් ගොයින් දානවා. මේ පැත්තේ හිතට ටික එළියට දානවා. එළිය තියෙනවා කියලා හිතනවා. ඒක තමයි අඳුර ගන්න ඕනේ. ඉන්කමින් ඒවා ටික අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ ආයතන වලින් ගන්න මොනවා හරි සංඥා. හරි. ගන්න සංඥා කිව්වට ඕවා එළියේ ඉඳන් එන ඒවා නෙමෙයි. මේ හිතේ වැටි කරගන්නවා අපි. එහෙම තමයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. එළියේ ඉඳන් ආපු එකක් කිව්වට ඇත්තටම දැන් එළියේ ඉඳන් එනවා නම් දැන් අපි ඇහ නොතිබුණත් අපේ හිතට එන්නේ නැපේ. කන නොතිබුණත් හිතට එන්නේ නැපේ.
දැන් ඇහ කියන්නේ මේ වර්ණ රිසීවර් එකක් වගේ.
ඒක තමයි.
ඒක නැත්තම් වෙන්නේ.
හරි. දැන් ඔය කියන්නේ වර්ණ එළියෙන් ආවේ නැත්තම් පේන්නේ නැහැ කියලානේ. මං කියන්නේ ඇහ තිබුණ නැත්තම් ඒත් පේන්නේ. ඇහැ තියෙන අයට පේනවා. ඇහැ තියෙන අයට පේනවා. ඒකම තමයි කියන්නේ. ඇහැ තිබුණොත් විතරයි පේන්නේ. ඇහැ තිබුණ නැත්තම් පේන්නේ. එතකොට ඇහැ වෙනස් වෙනකොට පේන දේත් වෙනස් වෙනවා. ඇහැට පාට ගන්න ටිකක් නෙවෙයි එහෙම වෙනස් වෙනවා. ඇහි හැකියාව අනුවමයි පේන්නේ. සමහරුන්ට වෙන පාටකට පේනවා වෙන්නත් පුළුවන් නේ.
කලාතුරකින් පාටක් වෙනස්
කරනවා. කලාතුරකින් නේ ඒක. ඇහි හැකියාව අනුව කියන්නේ ඒකයි. හරි. අපේ ඇහෙන් හදලා දෙන එක තමයි අපි දකින්නේ.
සිංහ උපක්‍රමනවා නම් අපි ඔක්කොම
එකක් කියන්නේ දැන් අපේ තියෙන එක මට්ටමේ කණක් නා. කරනස මට්ටමේ අපි නිකමට හිතමු එක ගානට ඇහෙන කන් ටිකක් තියෙන්නේ කියලා. නේද? එතකොට ඔන්න එක සද්දයක් ඒ විදිහටම ඇහෙනවා කියලා හිතන්න පුළුවන්. හරි? දැන් හරි ඒක හැබැයි ඔතන එහෙම ඇහෙන්නේ ඇයි මේ කනේ හැකියාව අනුව ඒ විදිහට අහන්න පුළුවන් ඒ ශබ්ද සංඥාවක් හදලා දෙන හින්දා. හරිද? එතකොට ඒ කන කියන උපකරණයෙන් ඒ අහන්න ශබ්දයක් උපද්දලා දෙන හින්දා තමයි ඇහෙන්නේ. නේද? ඒ උපද්දන්න තව හේතු තියෙන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ බාහිරෙන් ආවා අරකයි මේකයි විස්තර. ඉතින් බාහිරෙන් ආපු පළියටම උපදින්නේ නැහැ. මේ කනේ හැකියාව තියෙන්න ඕන උපද්ද. ඇහෙන කනක් තියෙන්න ඕන.
නේද?
ඊළඟට ඒකට ඔව් ඇහෙන කනක් තිබුණටත් මදි. ඕකට අවධානය යොමු වෙන්නත් ඕන. හරි?
එතකොට
ඒ ඔක්කොම උනහන් තමයි ඒකට විඥානෙ පහළ වෙන්නේ. ඒ කියන්නේ දැනගන්න. එහෙම සද්දයක් කියලා දැනගන්න ගතිය හැදෙන හේතු ගොඩක් කියදෙන. හරි? එතකොට ඒ දැනගන්න ගතිය කියන්නේ මනස දැනගත්තු දෙයක්. හිත දැනගත්තු දෙයක්. හරි? විඥානය. විඥානය දැනුවත්.
චක්කු විඥානයද මනෝ විඥානය.
ඉස්සෙල්ලා වෙන්නේ චක්කු විඥානය. හරි? සෝත විඥානය. හරි? ආයතන මට්ටමේ විඥානය දැනගන්න ගතියක් තියෙනවනේ. ඒක තමයි ආයතන විඥානය කියන්නේ. චක්කු විඥානය නෙවෙයි, සෝත විඥානය නෙවෙයි. ඒ දැනගන්න ගතිය අලුත් කර්මයක් නෙවෙයි. ඒක විපාකයක්. ඒ
අනුරුවන් ගතිය විපාකයක්.
අහන්න පුළුවන් ගතිය විපාකයක්. දකින්න පුළුවන් ගතිය විපාකයක්. ඒකේ කිසිම වරදක් නැහැ. හරි? වරද තියෙන්නේ දැන් ඕක ගැන ඊළඟට හිතනවනේ. මේ දැක්කේ මේකයි කියලා. ඒ හිතන ටික එළියට අයිති කියලා හිතන එකේ වැරද්දක් තියෙනවනේ. දැන් හිතන්නේ හිතේම ඇති වෙන දෙයක් නේ.
නේද සර් කියන දෙන්නේ අපි හිතන්නේ සර් ඉන්නවනේ. එදේ මේ සතු. දැන් අපි කන්නේ ඒක කන්නේ හතගන්නවත් දැක්කේ.
දැන් ඕකේ තේරුම් ගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් සද්දය ඇහෙන ගතිය, දෙවෙනි එක සද්දෙට තේරුම දෙන ගතිය. හරි. දැන් මම කියන දේවල් ඇහෙන ගතිය එකක්. ඇහෙන්න නම් කන වැඩ කරන්න ඕනේ. ඒක ගැන මේ කියන්නේ මොකද්ද කියලා හිතන්න කනට බෑ. ඒක මනසේ වැඩ. එතකොට මේ හිතන එක කරන්න ගොඩක් ಜಾති ඕන. ඇහෙන සද්දේ තියෙන්න ඕන, ඒකට තේරුමක් කලින් ඉගෙනගෙන තියෙන්න ඕන නේද? දැන් අපි සිංහල
භාෂාව
සිංහල දන්න හින්දා මේවා තේරෙනවා. චීන එක්කෙනෙක් මෙතන හිටියා නම් එයාට මුකුත් තේරෙන්නේ නැහැ. සද්දේ ඇහෙන එක තියෙනවා. හරි? දැන් ඔකම අපිට අනිත්‍යත්තට හිතන්න පුළුවන්. දැන් චීන වලින් කවුරු හරි කතා කළොත් අපිට සද්දේ ඇහි තේරුමක් දෙන්න බෑ, හිතන්න බෑ. හරි. ඒ කියන්නේ යම් මට්ටමකට හිතන්න පුළුවන් ඒ හිතත් අපේ තියෙන අත්දැකීම. දැන් ඔය මිනිස්සෙක් කතා කරනවා කියලා හිතන්න පුළුවන්. සතෙක්ගේ සද්දේ නෙවෙයි කියලා. ඒකත් පරණ අත්දැකීමක්. නේද? දැන් භාෂාව දැනගෙන හිටියනම් තව ටිකක් කියන දේවල් ගැන හිතන්න පුළුවන්. ඒකත් අපේ පරණ අත්දැකීම් ටික දැන් එකට සම්බන්ධයි. දැන් ඔය ටික ඔක්කොම මේ හිතෙන් කරන වැඩක් නේද කියන එකයි මේ මේ දකින්න. ඔව්. ඒක තමයි. දැන් සද්දේ ඇහෙන මට්ටමක් තියෙනවා, ඕක ගැන හිතන මට්ටමක් තියෙනවා. එතකොට ඇහෙන මට්ටමට අපි කියනවා සෝත විඥාන නැත්නම් ආයතන විඥාන. හරිද? ඒක ගැන හිතන මට්ටමට කියනවා මනෝ. මුලින් පැහැදිලි කරගන්න ඕන මනෝවි අරක ගැන හිතන ඔක්කොම මේ අලුත් කර්ම කියන එක. හරි? නව කර්ම. මොකද ඒවට විපාක දෙන්න පුළුවන්. හරි? ඒක වෙනම ඉස්සෙල්ලා වෙන් කර ගන්නවා. හරිද? ඒක තමයි අපි ඉස්සෙල්ලා කඩන්නේ. ඊට පස්සේ තමයි ඔය ආයතන විඥාණය ගැන බලන්න පුළුවන්. මනසෙන් කරන ටික අඩු වැඩිය දාන එක නැවැත්තුවට පස්සේ තමයි අර ආයතන විඥාණය මට්ටම ගැන දකින්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ආයතන විඥාණය ගැන කතා කරන්න ගියොත් අපිට දැන් සද්දයක් ඇහෙන මට්ටමනේ නැත්නම් වර්ණ සටහනක් පේන මට්ටම. නේද? දැන් ඔය හැකියාව ඇවිල්ලා තියෙන්නේ මේ ආයතනයක් තියෙන හින්දා හැකනනාසය ව තියෙන හින්දා. ඒතකොට ඒවයි හැකියාවට තමයි අපිට මොකක් හරි දකින්න පුළුවන්, අහන්න පුළුවන්. ඒ ස්වභාවයක් තියෙන්නේ ඇහෙන, පේන නේද? දැනෙන, දැනගන්න. ඔය ගති ටික තියෙන්නේ ආයතන මට්ටම. ඒකට කියන්නේ විපාක මට්ටම කියලා. ඔව්. දැන් ඒක අපි අර පෙර ජීවිතෙන් මේ ප්‍රතිසන්දිය, මනුස්ස ප්‍රතිසන්දියක් ගත්තු හින්දානේ මේ මනුස්ස මට්ටමේ ආයතන ටික තියෙන්නේ. සතෙක්ගේ ප්‍රතිසන්දියක් ආව නම් ඒ මට්ටම. නේද? ඒ දිව්‍ය වෙන්න පුළුවන්, ප්‍රේත මට්ටමක් වෙන්න පුළුවන්. එතකොට ඒ ආයතන වලට අරමුණු වෙන ඒවා වෙනස්. මොකද ඒ ආයතන මට්ටමෙන් උපද්දලා දෙන දේ තමයි දැනගන්න පුළුවන්. ඒ ආයතන විඥාණයට. හරි. එතකොට ඒ එතනිනුත් තේරුම් ගන්න පුළුවන් මේ ආයතනේ හැකියාව. ආයතනෙත් අපි පෙර කර්මයක් අනුව තමයි හදාගෙන තියෙන්නේ. ඈ ඒකෙන් උපද්දලා දෙන මට්ටමක් තමයි ඊළඟට දැනගන්නේ. ඒක චක්කු විඤ්ඤාණ මට්ටම, සෝත විඤ්ඤාණ මට්ටම. හරි. ඊළඟට ඒක ගැන තමයි හිතන්නේ. මනෝ විඤ්ඤාණ කරන්නේ. එතකොට අලුතෙන් හිතන ඒවා ඔක්කොම අලුත් කර්ම. විඤ්ඤාණයෙන් ආයතන විඤ්ඤාණයෙන් දැනගන්න මට්ටම අලුත් කර්ම නෙවෙයි. ඒකේ කෙලෙස් නැහැ. ඒකේ වරදකුත් නැහැ. වැඩේ තියෙන්නේ
ඒක
මුකුත් කරන්න ඕනත් නැහැ, නවත්තන්න ඕනත් නැහැ. මොකද ඒක කෙලෙසක් නෙවෙයිනේ. අපිට කරදරයක්
නැහැ.
දැන් නවත්තන්න කියන්නේ මොකද්ද? දකින පේන මට්ටමද, ඒක ගැන හිතන මට්ටමද? හිතන මට්ටමනේ නවත්තන්න ඕන. ඒක තමයි. ඔව්, නවත්තන්න කියන්නේ දැන් චක්කු විඥාන මට්ටමේ.
ඔව්, චක්කු විඥාන.
දැකීම දැකීමක් විතර. නවත්තන්න පුළුවන් නම් රහත් වුණා. අපට වුණත් දැක්ක මට්ට වෙන්න නවත්තන්න පුළුවන් නම් එතකොට නව කර්ම හැදෙන්නේ නැහැ නේ? අලුත් කර්ම කෙරෙන්නේ නැහැ නේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් නවත්තන්න බැරි ඇයි කියන එකයි හොයාගන්න ඕනේ. ඇයි අපි ඕක ගැන දිගින් දිගට හිතන්නේ? ඈ? ඔයිද අපි දැන් තේරුම් ගන්න ඕනේ අර මට්ටමෙන් නැවතුණා නම් හරි. දැන් ඇයි අපේ නවතින්නේ නැත්තේ?
සර් දැන් මාර්ගයේ තාරුචියේ මේ ගියේ සිවුර කරගෙන ඉන්නේ. මහනෙන්නේ නැරන සිවුර.
නෑ නෑ නෑ. රාරන් එන්න ගියේ ඒ පස්සේ මෙනේ සෙක් වෙන කතාවක්. දැන් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ගියේ මොකටද? බාහිය සිවුරක් ගේන්නද? ධර්මය අහගන්නනේ. දැන් අහපු ධර්මය මොකද්ද? දිත්තේ දිත්තම නේ. ඔය ටික මෙනෙහි කරන්න කියලා ගියේ. හරි. ඒ මන් දන්නේ ඒක කිව්වනේ ඒක මේකට අදාළ එකක් නෙමෙයි, ඒක වෙන කතාවක්. ඔව් අන්න එතනයි දැන් අල්ලගන්න ඕන. අපි දැක්කහම දැකීම මාත්‍රෙන් නවතින්නේ නැත්තේ ඇයි? ඇයි අපට ඕක ගැන ගොඩක් හිතන්න ඕනකම තියෙන්නේ? අන්න ඕක නේද හොයාගන්න ඕන. කියන්නත් පුළුවන්. ජීවත් වෙන්නේ නැහැ කියන්නේ ඉතින් ලෝකෙට අහු වෙලා යන්නේ. හැබැයි රහතන් වහන්සේ මැරුන්නේ නැහනේ. පිටේ දිටමත් තන් කියලා මේ කෙලින්ම ඈ
ඒකෙන් මම
හරි ඕක ඕක මොකක් වුණා දැන් ඕක ඒක ඕක නෙමෙයිනේ දැන් අපට වුණ දේ රාතන් වහන්සේ මොනවා කරනවද කියන එක නෙමෙයි අපේ තියෙන අඩුපාඩුව මොකද්ද මේ දැන් ඇහෙන් දැක්කට පස්සේ එතනින් නවතින්නේ නැහැ ඕක ගැන දිගින් දිගට හිතන ඒ දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්.
නැහැ
බෑ. මම පුරුදු කියලා දැන් හිතන විදිහ වෙනස් ඕන. දැන් ඉස්සෙල්ලා ඒක කරන්න ඕක. ඕක ගැන තර්ක කරන එක නෙමෙයි කරන්න ඕන. දැන් හිතන විදිහක් තියෙනවනේ. දැන් හිතන විදිහ වැරදි කියලාත් දන්නවනේ. ඒතකොට ඒක කොහොමද හරි විදිහ මොකද්ද? ඒ විදිහට ගන්නෙ කොහොමද? ඕක නෙවන්න ඕන. ඒකට ඒකදී දැන් අපි ඇහැට පේන මට්ටමේ වරදක් නැහැ. ඒතකොට ඒක නවත්තන්න යන්න ඕනක් නැහැ. අපි එතකොට මොකද්ද නවත්තන්න ඕන? ඔය ගැන වැරදියට හිතන එක. නේද? ඒතකොට වැරදියට හිතන එක මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ නේ. මොකද්ද වැරද්ද? ඒක තමයි දැන් එහෙම හිතනවා කියලා දැනගන්න ඕක එකපාරට දැන් ආනන්‍ද ලෝභ දෝෂ නැතුව හිතනවා කියලා නවත්තන්න බෑනේ. අපි හොයාගන්න ඕනේ කොහොමද ලෝභ දෝෂ මොහ නැති වෙන්නේ. නේද? අඩු ගානේ ඒවා ඇති වුණා කියලා අඳුරගන්නේ කොහොමද? එතකොට ඒ අඳුරගන්න විදිහක් තමයි කිව්වේ මේ හිතන දේ එළියේ තියනවා කියලා හිතනකොටම ඔතන මෝහය කියන එක තියෙනවානේ මුලාව කියන එක. හිතන දේ හිත ඇතුලේ මිසක් එළියේ තියෙන්න බෑනේ. එනවාට අපි පුරුදු වෙලා තියෙන්නෙම නෑ නෑ ඔය එළියේ දේ ගැන තමයි මං හිතන්නේ කියලා බාර. ඒක තේරුම් ගන්න ඕන එතන මෝහය යෙදිලා කියලා මුලාව යෙදිලා කියලා. ඒතකොට මේ මුලාව කියන එකෙන් මිදෙන්න නම් මුලා වුණා කියන එක හිතට ආය ආයි පෙන්වන්න ඕන. ඇත්ත පෙන්වන්න. ඔහොම හිතුණට ඇත්ත தත්ත්වෙ මේකනේ. අපිට ඔය විදිහට හිතුණට ඇත්ත தත්ත්වෙ මේකයි කියලා නිතර නිතර හිතට පෙන්වන්න. එහෙම පෙන්වන්න නම් ඉස්සෙල්ලා ඇත්ත දැනගන්න, තේරුම් ගන්න. ඒකට ඒ තේරුම් ගන්න තමයි මේ සාකච්ඡා කරන්නේ. හරි. අපි සසරේ ආපු විදිහට යන්න අමුතුවෙන් සාකච්ඡා කරන්න ඕනත් නැහැ, දැනගන්න ඕනත් නැහැ. ඒක කරනවා කොහොමද? එතන වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද මොකද්ද කියලා තේරුම් ගත්තොත් අපිට අන්න කෙනෙකුට එතකොට මේ ශක්තිය එනවා. ඔහොම හිතනට ඔතන වැරද්දක් තියෙනවනේ කියලා පෙන්වන්න. වැරද්දක් තියෙනවනේ කියලා පෙන්වන්න පුළුවන් ඇත්ත දන්න කෙනාට විතරයි. ඇත්ත දන්නේ නැත්නම් බෑ. ඒකට ඇත්ත දැනගන්න එක තමයි ඔය සම්මා දිට්ඨිය කියන්නේ. හරියට දැක්ම කියන්නේ. සම්මා දිට්ඨියක් ගන්න නම් ධර්මය අහලා තේරුම් ගන්න. ඒක නිකන් වෙන්නේ නැහැ. ඒකට ඒක අරගන්න විදිහක් තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ආයතන ගැන පිරිසිඳ දකින්න. පිරිසිඳ කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. මොකද ආයතන ටිකමයි අපිව මුලා කරන්නේ. ඒක ආයතන කිව්වහම මුලින්ම ආයතන වලින් දැනගන්න බාහිර දේවල්. ඒකට කියනවා බාහිර ආයතන කියලා. ඒවා දැනගන්නේ මනාව උදව් කරගෙනද අභ්‍යන්තර ආයතන ටික උදව් කරගෙන ඇහැ කන නාසය කියන ටික උදව් කරගෙන තමයි එළියේ තියෙන ඒවා ගැන දැනගන්නේ. එතකොට දැන් අපිට පිරිසිඳ දකින්න ಜಾති දෙකක් තියෙනවා. එළියේ තියෙන දේවල් ගැනත් පිරිසිඳ දකින්න. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. ඒවා පෙන්වලා දෙන්න මේ අභ්‍යන්තර ආයතනත් පිරිසිඳ දකින්න. මොකද ඕවා තමයි මුලා වෙන තැන. හරි. ඒකේ බාහිර ආයතනේ පිරිසිඳ දකින්න විදිහක් තමයි කිව්වේ. ඇත්තටම ඔය එළියේ තියෙන ගතියමද අපි දැනගෙන තියෙන්නේ ආයතනෙක. එහෙන් දැකලා දැනගත්තේ එළියේ තියෙන ස්වභාවයමද? කණෙන් අහලා දැනගත්තේ එළියේ තියෙන ස්වභාවයමද? ඒක එහෙම වුණා නම් මේ පැත්තේ ඇහැ වෙනස් වෙනකොට අපි දැනගන්න ගතිය වෙනස් වෙන්න පුළුවන්ද? බැහැ කියලා පේනවනේ. එතකොට ඒ තියෙන දෙයමද දැනගන්නේ? එතකොට ඒක තමයි කියන්නේ. එළියේ තියෙන දෙයම දැනගත්තා නම් දැනගන්න ගතිය ඇහැ වෙනස් වෙනකොට වෙනස් වෙන්න බෑනේ. දැන් ඇහැ වෙනස් වෙනකොට අපි දැනගන්න ගතිය වෙනස් වෙනවා කියන්නේ එකම දේ දිහා බලනවා කියලා හිතන්න. එතකොට වෙනස් ඇහැකින් බැලුවොත් වෙනස් දෙයක් පේනවා කියන්නේ එළියේ තියෙන ගතියමද එතකොට පෙනිලා තියෙන්නේ? නෑ. ඇහැ මට්ටම අනුව තමයි දැකලා තියෙන්නේ. එතකොට එළියේ තියෙන දෙයම දකින්න බෑ මේ ඇහෙන් කියන එක තේරුම් ගන්න. එකයි ඇහැ වෙනස් වෙනකොට පේන ගතිය වෙනස්
වෙනවා.
ඔව් ඒකත් හිතන්න පුළුවන්. දැන් අපි මේක තේරුම් ගන්න ඕනනේ. ඇහැ වෙනස් වෙනකොට පේන ස්වභාවය වෙනස් වෙනවා නම් ඔය දැනගෙන තියෙන්නේ එළියේ තියෙන ඇත්ත ඇති හැටි වෙන්න බෑ කියන එක. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ඔන්න බාහිර ආයතන, බාහිර දේවල් ගැන අපි මෙච්චර කල් දැනගෙන තියෙන්නේ ඇත්ත කියලා හිතාගෙන හිටියට ඇත්ත නෙවෙයි කියන එක තේරුම් ගන්න. ඒක තමයි මේ බාහිර ආයතන පිරිසිඳ දැකීමක් කියන්නේ. ඒ තරම මට්ටමක පිරිසිඳ දැකීම. අපට තේරුම් ගන්න පුළුවන් මට්ටමෙන් හිතා ගන්න පුළුවන් ඒක එළියේ තියෙන දෙයම නෙවෙයි මේ දැනගෙන තියෙන්නේ. ඇහැ හරහා දැනගත්තා. මොකද ඇහැට පුළුවන්කම තියෙනවා දකින ස්වභාවය වෙනස් කරන්න. ඒක තමයි මම කිව්වේ ඇහැ අපි පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් වෙන පාටක් පේන්නේ. එතකොට එළියේ තියෙන පාට නෙවෙයි පෙනිලා තියෙන්නේ. එතකොට මේ මට්ටමට හැදිලා තියෙන ඇහෙන් පෙන්නන ගතියක් තමයි ඔය දැකලා
තියෙන්නේ.
මුලාවෙන් නිදනවා. අපි විශ්වාස කරනවා නෑ නෑ එළියේ තියෙන එකමයි මේ දැනගන්නේ කියලා. එතකොට ඒක නෙමෙයි ඇත්ත කියලා දැනගන්නේ ප්‍රයෝජනේ තමයි මුලාවෙන් නිදනවා. ලෝකේ ගැන මෙච්චර කල් මුලාවෙන් හිතුවා නම් අන්න ඒකෙන් මිදෙනවා. ඒක ඇත්ත දකින්නකොට මුලාව
කියන්නේ
මුලාව නිසා වෙන ඒවානේ. මුලාව කියන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටි නොදන්නක නේ. එතකොට මුලාවෙන් අපි මොකක් හරි දෙයක් හිතුවොත් අපි මුලාවෙන් හදාගන්න දෙයක් තියෙනවනේ.
කියන්නේ මේ ඇලෙනවා හෝ කැඩෙනවා කියලා දන්නේ නැති එක නෙමෙයි.
ඒකත් මුලාවක් තමයි. ඒක මුලාවල් ගොඩක් තියෙන්න පුළුවන්. දැන් මුලින්ම ඔන්න නැති දෙයක් තියෙනවා කියලා හිතනවා නම් ඒක මුලාවක් නෙවෙයිද?
දැන් අර බෝධේ
බල්ලෙක් වතුරට එබෙනකොට ඌ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවනේ ඒක මුලාවක්ද නැද්ද? මුලාවක්. ඒක තමයි. ඒ නැති දෙයක් තියෙනවා කියලා හිතුවොත් මුලාවක් නේ. තියෙන දෙයක් නැහැ කියලා හිතුවත් මුලාවක් නේ. නේද? ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කම තමයි මුල. ඇත්ත ඇති හැටි නොදන්න කොට එක එක දේවල් හිතන්න පුළුවන්. ඒ හිතන හැම එකක්ම මුලාවක්. හරි? ඒතර මුලාව නැති වෙන්නේ ඇත්ත ඇති හැටි දකිනකොට. හරිද? ඒතර ඇත්ත ඇති හැටි දකින්න විදිහක් තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. අපි ලෝකෙ ගැන මුලා වෙලා ඉන්නවා. ලෝකෙ ගැන මුලා වෙලා ඉන්නේ එක පැත්තක් තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ඔය ලෝකෙ කියන්නේ දුකයි අපි කියනවා ඔක සැපයි කියලා. හරි. අපිට ලෝකෙ තියෙන දේවල් වලින් සැප ලැබෙන්නේ. ඒකනේ අපි ඒව එකතු කරන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා නෑ නෑ ඔය සැප කියලා හිතාගත්තට ওই දුක එකතු කරන්නේ. ආදීනව ඒක තමයි. ඒ ඒකේ ප්‍රධාන දේ තමයි අපිට ඇත්ත ඇති හැටි පේන්නේ නැහැ. එතකොට ඒක තේරුම් ගන්න එක විදිහක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ මේ ආයතන ගැන පිරිසිඳ දකින්න. එතකොට ඔය මුගාවෙන් මිදෙන්න පුළුවන්. හරි? නිකම්ම කිව්වට මුලාවේ ඉන්න කෙනාගේ මුලාව නැති වෙන්නේ නැහැ. දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා ඉන්නකොට ඌට එකපාරට කිව්වට නෑ නෑ ඔය මුලා වෙලා ඉන්නේ ඔය රැවටිලා ඉන්නේ ඔතන බල්ලෙක් නෑ කිව්වට ඌට ඒක තේරුම් ගන්න බෑ. හරි පිළිගන්නේ නෑ. ඒක නැති වෙන්නේ කොහොමද? ඔය අර පේන්නේ එහෙනම් නැත්තම් කොහොමද පේන්නේ කියලා තර්ක කරනවා. නේද?
ඒ කාරණා වගේ දෙයක් තියෙනවා.
අන්න එහෙම හොයන්නේ. දැන් ඉස්සෙල්ලා පිළිගන්න ඕන වතුරේ ඡායාවට නම් රැවටෙනවා කියන එක පිළිගන්න
ඕනේ.
ඔව්. ඒක නොදන්න තාක්කල් රැවටෙනවා, දැනගත්තොත් රැවටෙන්නේ නැහැ. එහෙමනේ තියෙන්නේ. දැන් පොඩි ළමෙක් මුලින්ම රැවටෙන්න පුළුවන්. ඔව්. වතුරට ලැබුණත් රැවටෙන්න පුළුවන් ඕක ගැන කලින් අත්දකලා නැත්නම්. හරි. රැවටෙන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් එතන ඒ හින්දා තමයි අපි රැවටෙන්නේ නැති තැනක් උපමාවට ගන්න. උපමාවකින් අපි රැවටෙන තැනක් හිතා ගන්න ඕන. මොකද අපි රැවටෙන තැන ගිහුවට අපිට තේරෙන්නේ නැහැ. අපි රැවටිලා ඉන්න හින්දා. දැන් අර ඒ උපමාව අරගෙන හිතන්න අපිත් එහෙම රැවටෙන්න බැයිද? අපි වීදුරුව තියනවා කියලා හිතුවට අපි කවදාවත් හිතන්නේ නැහැනේ ඕක ඡායා මට්ටමක් කියලා. තියෙන වීදුරුවමයි පේන්නේ කියලා නේ හිතන්නේ. නේද? ඒ වුණාට වීදුරුව තියෙන ඒක තමයි තේරුම් ගන්න ඕන. ඔය ආයතන ගැට ගැසීම නිසාමයි අපි රැවටිලා නැහැ, බල්ලා විතරයි රැවටිලා කියලා හිතන්නේ. මොකද එහෙන් දැක්කට අල්ලලා බලන්නත් පුළුවන් කියන හින්දානේ අපි දැන් අපි රැවටිලා නැහැ කියන්නේ. එහෙන් දැකලා දැනගත්තු වීදුරුව අල්ලලා බලන්න පුළුවන්. එතකොට අහු වෙනවා නම් අපි රැවටිලා නැහැ. එතකොට අහු වුණා ඒක ඇත්ත. තියෙනවා කියලා. ඒ කියන්නේ අපි රැවටිලා නැහැ. ඒකනේ ඔය කියන්නේ. දැක රැවටිලා කියන්නේ මොකක්වත් තේරෙන්නේ නැහැ. රැවටිලා කියන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි දැනගෙන තියෙන්නේ. දැන් බල්ලා රැවටිලා කියන්නේ ඇයි වතුරට එබිලා? ඌ බල්ලෙක් ඉන්නවා කියලා හිතන හින්දා. එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකනේ රැවටීම. අපි දන්නවා ඇත්තටම එතන බල්ලෙක් නැහැ කියලා. ඉතින් මේ නැති දෙයක් තියනවා කියනකොට රැවටිලා. ඔව්. ඒක තමයි අපි බල්ලා රැවටිලා. ඒක තමයි අපි කියන්නේ බල්ලා රැවටිලා අපි රැවටිලා නැහැ කියලා. මොකද ඒක ගැන තාම හෙව්වේ නැහැ නේද? හොයන්න විදිහක් හොයාගන්න. අර උපමාව අරගෙන ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ, ඔක එකපාරට පේන්නේ නැහැ. මේ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ ඒකයි. හරි, ආයතන පිරිසිඳ දකිනකොට පේන දෙයක් තමයි ආයතන ආයතන සම්බන්ධ කරන්න බෑ කියලා. ආයතන ගැට ගන්න බෑ. ගැට ගන්න බෑ කියන්නේ එහෙන් දකින දේ කවදාවත් කණෙන් අත් දකින්න බෑ කියන මට්ටම. නැත්තම් කණෙන් අත් දකින දේ කවදාවත් එහෙන් අත් දකින්න බෑ. මොකද ඒවයි ඒ ගෝචර විෂය වෙනස්, ගෝචර නානත්වය කියලා කියන්නේ. සද්දෙකුත් ඔව්. ඒ ඉතින් තව ආයතනයක් ගැට ගන්නවා. කණෙනුත් පුළුවන් වීදුරුව දැනගන්න. ඇහෙනුත් පුළුවන්, අතිනුත් පුළුවන්, කණෙනුත් පුළුවන්. ඕකේ සුවඳක් එහෙම තිබුණා නම් නායිනුත් පුළුවන් ඕක දැනගන්න. ඔව්. දැන් එහෙම වෙන්නේ මොකද කියන එක තමයි දැන් හොයන්න. ඒක ඇත්ත ඇති හැටිද නැත්නම් අපි මුලාවෙන් හදන දෙයක්ද? එතකොට ඕකේ අපි දැනට නොතේරුණත් තේරුම් ගන්න ඕන මේ ආයතන සම්බන්ධ කිරීම මුලාවක්. ඇහෙන් අත් දකින දේ කණෙන් අත් දකින්න බැරි වෙනවා. මේක නම් පැහැදිලිනේ. ඇහෙන් අත් දක්, ඔව්, ඇහැට අහුවෙන්නේ වර්ණ රූප මිසක් ශබ්ද රූප අහුවෙන්නේ නැහැ. කනට අහුවෙන්නේ ශබ්ද රූප මිසක් වර්ණ රූප අහුවෙන්නේ නැහැ. එතකොට ඇහෙන් කරන වැඩේ කණෙන් කවදාවත් කරන්න බෑ. ඔය தත්වෙමයි ඉතින් අනිත් ආයතන ටිකටත් තියෙන්නේ. අපේ මුලාව හින්දායි පුළුවන් කියලා හිතලා තියෙන්නේ. එහෙන් දකින දේ අල්ලලා බලන්න පුළුවන් කියලා හිතලා තියෙන්නේ. එක ආයතනකින් අත් දකින දේ තව ආයතනකින් අත් දකින්න පුළුවන් කියලා හිතන තාක්ක. ඒක ටිකක් නුවණින් බලනකොට පේනවා එක ආයතනකින් කරන එක කවදාවත් වෙන ආයතනකින් කරන්න බෑ. ඒකට තමයි අර උපමා එහෙම දෙන්නේ. දැන් එහෙන් දකින එක අර ඡායා මට්ටමක් කියලා තේරුම් ගන්න. වර්ණ සටහනක් දකින්න විතරයි ඇහෙන් පුළුවන්. ඒක හරියට අර වතුරේ වැටුණ ඡායාවක් දකින්න පුළුවන්. වතුරේ වැටුණ ඡායාව දකින්න බැරි කමක් නැහෙනි. නේද? ඒක දකින්න පුළුවන්. හැබැයි ඊට වඩා දෙයක් ඇහැට කරන්නත් බැහැ. ඡායාවක් දකින්නවට වඩා කිසිම දෙයක් ඇහැට කරන්න බෑ. හරි? ඒක තේරුම් ගන්න. එතකොට දැන් අපි එතන මුලා වුණා කියන්නේ ඡායා මට්ටමක් දැක්කා කියලා නිවේයි හිතන්නේ අපි දැක්කා. අපි දැකීමෙන් නවත්තන්නේ ඔය දැක්කේ මේක කියලා දෙයක් පනවන දෙයක් හදනවා. හරි. එතන තියෙනවද කාර්යය? එතන තනිකර එතන තනිකර අවිද්‍යාපත්‍ය සංඛාර කියන එක තියෙනවා. හරි, ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාම හිතන දේ. පෙනීමට අමතරව පේන දෙයක් පෙනෙව්වා කියනකොට ඔන්න දිත්තේ දිත්තමත්タン වලින් එහාට ගිහිල්ලා. පේන දෙයක් එළිය තියෙනකොට ඒ දේ අත්දකින්න මමත් ඉන්නවා මේ පැත්තේ. කවුද ඕක අත්දකින්නේ? එතකොට එහාට ගිහිල්ලා. ආයතනේ රැවටිලා මුලා වෙලා. ආයතන පිරිසිඳ දැකලා නැහැ. ආයතනේ අද්දකින්න වැඩේ ආයතනේ මුලා වෙලා හිතෙන් හදාගත්තු දේ අද්දකින්න ඇත්ත කියලා. දැන් එහෙන් පෙන්වේ වර්ණ සටහන විතරයි. මේ හිතෙන් තමයි කියලා තින්නේ ඔය පේන්නේ මේක කියලා ඒක අර එළියේ තියෙනවා. අර බල්ලා කරපු වැඩේ කරලා. නේද? වතුරට වතුරට එබිලා ඒක ගැන හිතුවා. ඒ හිතපු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. වතුරේ බල්ලෙක් ඉන්නවා කියන මට්ටමට ගිහිල්ලා. මේ පෙනීමට අමතරව පේන දෙයක් එළියේ තියෙනවා කියනකොට තේරුම් ගන්න ආයතන හැකියාවට වඩා එහාට අපි මුලාවෙන් අරන් ගිහිල්ලා. එතකොට දිත්තේ දිත්තමත්タン නෙවෙයි. දැකපු දේ ඔන්න එළියේ තියෙනවා කියන මට්ටමට ගිහින් ඕකට කියනවා ලෝකෙට අහුවෙනවා කියලා. තව විදිහකට ඕන වචනයක් දාන්න පුළුවන්. රූපයක් එළියේ තියෙනවා කියනකොට රූපයක් උපාදාන කරල ඕකටම කියනවා න දුක සකස් කරල. රූප උපාදානය කියන්නේ දුකනේ නේද? මට ඒක තණ්හාවෙන් තව තව එහාට ගෙනියන්නත් පුළුවන්. රූප උපාදානයකත් ආය උපාදාන කරන්න පුළුවන්. මට ඕන කියන එක විතරක් නිවේ තණ්හාව ඒ මට්ටමට දියුණු වෙනවා. ද යාන්තම් පොඩි කැමැත්තක් ඇති වුණත් ඒකත් තණ්හාව. කැමැති ගතිය ආසගතිය ඒක ලස්සනයි.
දැන් ඒක ලස්සනයි කියනකොට තණ්හාව නෙමෙයි.
මොකද ඒක ලස්සනයි. මම ඔක ආයේ ඉතින් අර වංකිරියෙක් දැන් බුදුහාමුදුරන්ගේ මට්ටම රහතන් වහන්සේගේ මට්ටම මේ ලෝකෙට අයිති මට්ටමේ ඉඳන් කතා කරන්න ගියොත් ඕක පැටලව ගන්නවා. හරිද? ඉස්සෙල්ලා මේක දකින්න පුරුදු වෙන්න. මේ දැකීම තුල තමයි ප්‍රඥාවෙන් දැකීම තුල තමයි ඒ ලෝකෝත්තර මට්ටම කියන එක තේරුම් ගන්න පුළුවන්. අපි ලෝකෙට අයිති ටික පිළි අරගෙන දැන් අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පිළි අරගෙන අපිත් එක්ක කතා කරන්න එනවා ඕක ඇත්ත දැක්කොත් මෙහෙමනේ කියලා. එතන තණ්හා කරන කෙනාට වඩා වෙනසක් තියෙනවා. වීදුරුවට සෑහෙන තණ්හා කරන කෙනාට වඩා වෙනසක් තියෙනවා. හරිද? වීදුරුවට තියෙන ඇලීම් ගැටීම් අඩු පොඩ්ඩක් අහගන්නකෝ. වීදුරුවට තියෙන ඇලීම් ගැටීම් අඩු කරගන්න පුළුවන්. ඔතන වීදුරුවක් තියෙනවා. හැබැයි මං ඕක තිබිච්චා. ඒක අර තණ්හා කරන කෙනාට වඩා වෙනසක් තියෙනවා. ඒ මට්ටමට එන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. එකක් තමයි ඔය වීදුරුව තිබුණට ඕක කැඩිලා බිඳිලා යනවනේ. ඈ? අනිත්‍යයි කියලා බලන එක එක විදිහක්. ඕකට කියනවා పూర్ව ප්‍රතිපදාව, పూర్ව භාග ප්‍රතිපදාව කියලා. අපේ තියෙන බලන්න ඕන. ඒ මේ එපා කිව්වේ නෑනේ. මම කිව්වේ ඒක කරන්න ඕන. ඒක මදි. ඒක තාම මේ ආර්ය මාර්ගයේ පැත්ත බලාතිවත් නෑ. ඔකට කියන්නේ పూర్ව ප්‍රතිපදාව කියලා. එළියේ තියෙන ඒවට තියෙන කෙලෙස් අඩු කරගන්න විදි තියෙනවා. ඒක තමයි අනිත්‍ය බලන්න පුළුවන්. අසුභය බලන්න පුළුවන්. පිළිකුල බලන්න පුළුවන්. එහෙම තණ්හාව නැතුව යනවනම් ඉතින් හරි ලේසි නිවන් දකින්න. එහෙම වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දැන් පිළිකුල් භාවනාව කොච්චර කල් කළාද? ඈ? එහෙම දහව කියනවා මේ. ආ 23 කුරුවි මේකේ පිළිකුලයි දුගඳයි අපපයි අපාරේ දැන් නැති වුණාද දන්නේ
නැහැ.
එහෙම වුණාට මේ ලෝකෝත්තර දර්ශනය කියන එක ඊට වඩා ගොඩක් එහා තියෙන එක. හරි. ඔකට අපි කියන්නේ ලෝකෙට අයිති සම්මා දිට්ඨිය. ඒක තමයි పూర్ව ප්‍රතිපදාව කියන්නේ. ඒක කරන්න එපා නෙමෙයි ඒක කරන්න ඕන. හැබැයි ඒ
මදිද
කියලා. මදි. ලෝකේ යන්න පුළුවන් හොඳට. ඕක කළාට නැවත උපදින එක නවතින්නේ නැහැ.
දැන් ඒක කර කර යනකොට ඉදිරියට ඕක මේ
නවතින්නේ නැහැ. නවතින්නේ නැහැ. මේ තමයි මේ කියන්නේ. පින් කරගනි. නා පායනයක අඩුවේ. සුගතියේ යන්න පුළුවන් ඕක කරලා. නේද? තරහ ගන්න නෑ, ඇලෙන්නෙත් නෑ. නේද? එහෙම පුළුවන්. හැබැයි ඕක කළා කියලා සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නෑ. ඒක තමයි තමන්ගේ ශරීරයේ දැන් අසුබය බැලුවට, පිළිකුල බැලුවට ශරීරය කියලා දෙයක් තියෙනවා. ඕක දැනගන්න දැන් කවුද පිළිකුල බලන්නේ? කවුද මේ ප්‍රඥාව ඇති කරගන්නේ කියන අදහසක් තියෙනවා. කවුද මේක දැනගත්තේ?
ප්‍රඥාව වැඩි වෙනවා.
කොච්චර වැඩි වුණත් කාගේ ප්‍රඥාවද වැඩි වෙන්නේ කියන එක නැති වෙන්නේ නැහැ.
තේරුණා.
අරයා මේ භාවනාව කරන්නේ ඒ හින්දා එයාට වඩා මගේ ප්‍රඥාව වැඩි. මගේ ශරීරය ගැන මම හොඳට දන්නවා. මට පේන ඒවා ගැන මම හොඳට දන්නවා. ප්‍රඥාව තියෙන කාටද තියෙන්නේ ප්‍රඥාව? ඒවා තියෙනවා නිකන් තියෙන්නේ නැහැ. ඒවා තියෙන කෙනෙකුත් තියෙනවා. ඒවා තියෙන කෙනෙකුත් ඉන්නවා. මට තමයි ප්‍රඥාව තියෙන්නේ. ඒ හින්දා තමයි කියන්නේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් මේ ලෝකෝත්තර දැක්ම කියන එක ඇති කරගන්න ඕනේ. කියන්නේ ලෝකෙට අයිති දැක්ම නෙවෙයි ඒක. ලෝකේ ඉක්මවා දැක්ම. හරි? ලෝකෙට අහු වෙන්නේ මෙන්න මේ ටික හින්දා. මේ ටික නැත්තම් ලෝකෙට අහු වෙන්නේ නැහැ කියන දැක්ම ඇති වෙනවා. ඒක ඇති වුණ දවසක තමයි අර පූර්ව ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව වෙන්නේ. හරි. සසරෙන් ගැලවෙන මාර්ගයට වෙන්නේ. එතකන් කරන ඒවා, ඒවා කරන්න එපා කියන එක නෙමෙයි. ඒවා වටිනවා කරන්න ඕන. ඒකයිතින් තමන් නුවණින් දකින්න ඕන මේ සූත්‍රවල නැති ඒවා නෙවෙයි මේ
කියන්නේ.
දැන් මේ කියන්නේ සූත්‍රවල නැති ඒවාද? ඒක තමයි මං කියන්නේ. මේ කියන්නේ සූත්‍රවල තියෙන ඒවා. ඒවා පේන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. දැන් තේරුම් ගන්න බැරි. සූත්‍රවල නැති දේවල් නෙමෙයි මේ කියන්නේ. තියෙනවා කියලා නොදන්නවා. ඒක තියෙනකන් සසරේ යනවා. අභිධර්මයේ තරන්නේ මේ මුළු ත්‍රිපිටකයම තියෙනවා. ආයතන පිරිසිඳ දකින්න කියන එක මහා සලායතන සූත්‍රයේ සූත්‍ර පිටකේ තියෙනවා. මජ්ක්‍ධිමනිකායේ
තියෙනවා. ඒකත්
උපමා කරලා තියෙනවා. ඔය පහන් දැල්ලේ උපමා කරලා තියෙන ආනන්දකෝවාද සූත්‍රය. ඒක නැතුව නෙමෙයි. බැහැයි කියලා හරියන්නේ නැහැ. ඒක එහෙම තමයි. ඒ අපිට නොතේරෙන එක වෙනම කතාවක්. සූත්‍රයේ එහෙම තියෙනවා. අර මෙහෙණිය වරුන්ට කියන බණේ තියෙනානේ හොඳට උපමා කර කර. ඒක බැහැයි කියන්නේ අපිට තේරෙන්නේ. ඕක පුළුවන් වුණා නම් දැන් ආර්ය මාර්ගයට වැටෙනවා. හරි. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න.
සමහරවිට කියනවා දෙයක් වගේ ඒ මාසලම
ඔව් ඒ ඒවා අර පරිස්සමින් ගන්න ඕන. අර දැන් අර නිවාප සූත්‍රය අර මෝ තනකොළ කනවා කියන්නේ වැද්දට අහුවෙන්නේ නැහැ. තනකොළත් කනවා. ඒ කියන්නේ ඇහැ පාවිච්චි කරනවා ලෝකෙට අහුවෙන්නේත් නැහැ. නැත්නම් මායයට අහුවෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ මට්ටමක් තියෙනවා. ඇහෙන් දකින්න පුළුවන්. ලෝකෙට අහු නොවි. කනෙන් කනෙන් රද්දාහන්න පුළුවන් ලෝකෙට අහු නොවි. නෝක තේරුම් ගන්න.
කියන්නේ
එතන ඒකට මේ ප්‍රඥා මට්ටමේදී එක එක විදියට ආ තේරුම් යයි. හරි. එතට ඒක දැන් ඔය කියන විදර්ශනාව කරන්නේ නැතුව ඒක ගැන කතා කළාට ඒක හරියන්නේ නැහැ. ත්‍රෝණං පටන් අරන් කරන්න දකින්නකොට අපි යෝග ගැන හිතනවනේ. හිතපු දේ හිත ඇතුලේ මිසක් බාහිර රූපෙට අයිති නැහැ. හොඳ පටන් ගන්න තැන. ඔක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒක කරන්නේ නැතුව අපි ඊට පස්සේ වෙන දේ ගැන කතා කරලාට වැඩක් නැහැ. මොකද මේ මෙහෙමයි. ඔකේ හරි වැරදි කිව්වට අපිට තේරෙන්නේ නැත්තම් ඒක කතා කළාට වැඩක් නැහැ. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් මට්ටමට අපි මොකද කරන්න ඕන මනස දියුණු කරන්න. හරි. එතකොට දියුණු කරන්න පටන් ගන්න තැන තමයි දැන් මම කියපු ටික පැහැදිලි නෑ හෙන් පේනවා විදුරුවේ සටහන. ඒක ගැන එතකොට පේන්නේ විදුරුව නෙමෙයි වර්ණ සටහන. එතකොට ඒ වර්ණ සටහන ගැන මේ හිතනකොට තමයි ඔන්න විදුරුවක් තියෙනවා කියන එක කියන්නේ හිතෙන්. හිතෙන් කියන එක හිත ඇතුලේ වැඩක් මිසක් බාහිරයට අයිතියක් නැහැ. බාහිර සතර මහා ධාතුවට මේ හිතන දේවල් සම්බන්ධයක් නැහැ. ඔන්න ඕක වෙන් කරන්න පටන් ගන්නකො. එතකොට තමන්ට තේරෙයි හිතෙන් කියපු ඒව මොනවද? බාහිරේ තියෙන ඒව මොනවද? ඔය දෙක වෙන් වෙන්න ඕන. ඔකට තමයි කියන්නේ නාම රූප වෙන් කරනවා කියලා. ඔක ඥානයක්, විදර්ශනා ඥානයක්. ඒ ඥානේ නැකන් ඊට පස්සේ වෙන්නේ මොනවද කියලා කතා කළාට ඒක තේරුමක් නැහැ. මොකද අපි අර හිතන ඒවා ඒවට අයිති කියන දෘෂ්ටියේ ඉඳන් කතා කරන්නේ. එතකොට එතනින් එහා ඒවා තේරෙන්නේ නැහැ. කියන්නේ ලෝකෝත්තර දර්ශනය. ඉස්සෙල්ලා මේක වැරද්දක් කියන එක දැකලා ඒක කඩා ගන්න ඕන. අපි මුලා වෙන ගතිය. ඒතර පළවෙනි කඩා ගන්න ඕන දේ තමයි මේ හිතෙන් හිතන ටික අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා එළියට අයිති කියලා. ඒක අයිති නෑ කියන නුවණ එනකන් අපිට මේ ආයතන ගැන බලන්න. හරි. දැන් සද්දයක් ඇහෙනකොට නාම අයිති නෑ රූප වලට. නාමයි රූපයි පිරිසිඳ දකිනවා වෙන් කරනවා. හිතෙන් හිතන එකක්වත් සතර මහා ධාතුවට අයිති නෑ කියන එක ඇත්තක් වෙන්න ඕනනේ. නේද? ඒක ඇත්ත වෙන්න ඕන කියලා හිතා ගන්න පුළුවන්.
හිතන්නේ මිනිස්සු අදාළද භාෂාව.
හිතන්න භාෂාවක් ඕනද මන් දන්නේ නැහැ.
වචන
ඕනේ නැහැ. ඒක හිතට රූප වේනවා. දැන් ඔයා ගෙදර මතක් කරගෙන බලන්න. ඔතන භාෂාවක් දන්නවද නැද්ද කියන එක නෙමෙයි. හිතට පේනවා ගේක සටහන. හරිද? මනසට විෂුවලයිස් වෙලා පේනවා. ඒ කියන්නේ ඇත්තට තියෙනවා වගේ පේනවා. ඒ භාෂාව ඕන භාෂාවක් දාගන්න. කොයි භාෂාවෙත් ඔය වැරද්ද තියෙනවා. හිතට පේන දේ එළියේ තියෙනවා කියන එක වැරදි කියන එක තේරුම් ගන්න පුළුවන්.
මොකද හිතට විෂුවලයිස් වෙනවා කියන්නේ ඒ වෙලාවට පේනවා. පේන්න අදාළ.
ඔව්.
මේ නිකන් වෙලාවට අපි හිතන්නේ
නිකන් වෙලාවටත් ඕකම තමයි කරන්නේ. දැන් නෙළුම් මල කියනකොට මොකද්ද? අර අකුරු ටිකද නෙළුම් කියලා ලියන හැටිද පේන්නේ මලක? පාටයි මලේ හැඩේ නෙමෙයිද? ඒක භාෂාවක් නෙමෙයි. ඒ කියන්නේ මනසට තියනා වගේ පෙන්නන ගතියක් තියෙනවා. හරිද? එතකොට ඒක තේරුම් ගන්න ඕන මේක මනසේ වැඩ. දැන් නෙළුම් මලක් මෙතන එළියේ මැවුන්නේ නැහනේ. මනසෙන්ම මවල දීපු එක මනසෙන් දැක්කා. ඕනෝක තේරුම් ගන්න. ඒක එළිය සතර මහා ධාතුවට අයිති නැහැ. අපිට ඕන දෙයක් හිතන්න පුළුවන්. ඒ හිතන එකක්වත් එළිය සතර මහා ධාතුවට අයිති නැහැ. ඔන්න ඔතන ඔතනින් පටන් ගන්න. කියන එක මේ කියන්නේ. මොකද අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඔහොම නෙමෙයි. මේ හිතන ඔක්කොම අර එළියේ තියෙන දේවල් ගැන තමයි මේ හිතන්නේ කියලා නේ විශ්වාස කරන්නේ. ඒක ලෝකෙට අයිති දැක්ම, ලෝකෝත්තර දැක්ම පටන් ගන්නෙ හිතේ ඇති වෙන දේවල් එකක්වත් බාහිර සතර මහා ධාතු රූප වලට අයිති නැහැ කියන එක. ඔක තමයි නාම රූප වෙන් කරනවා කියන්නේ. හරි. එතකොට ඒක කරන්න පුරුදු වෙන. ඒ ටිකක් කරනකොට මේ ඔය ප්‍රශ්න වලට උත්තර එනවා. ඒක තේරුම් ගන්න නැතුව කොච්චර කතා කළත් අර පරණ එකම ආයේ ආයේ ඉතින් මේ කියන්න වෙනවා. අර හරියට අර දෘෂ්ටියක ඉන්නකොට දැන් වතුරේ ඉන්න බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියේ ඉන්නකන් ඔය බල්ලට කොච්චර විස්තර කළත් වැඩක් නැහැ. මොකද එයා බල්ලෙක් ඉන්නවා කියන එකට තමයි අපි කියන ටික ගලපගන්නේ. තොට ඉස්සෙල්ලා එයාට ඒකේ අර මුලාවෙන් මිදෙන්න විදිහක් තේරුම් කරනවා. එදාට එයාටම පේනවා ඇත්ත. ඒක තමයි ඒ ඒ ඒ විදි තමයි මේ මේ ওই විදර්ශනා විදි. දැන් නාම රූප වෙන් කරනවා කියන්නේ වතුර කලබවනවා වගේ වැඩ. එක පැත්තකින් බලනවා. හරි? ඒක තමන්ට හිතට දැනනකන් ඒවා බලන්න විදි තියෙනවා වෙනස් වෙනස් විදි. දැන් ඕක එක විදිහක් විතරයි. ඔහොමම බලන්න ඕන කියලා ගන්න නැහැ. තව කෙනෙකුට ඊට වඩා වෙනස් විදිහකට ඕක තේරුම් ගන්න පුළුවන්. ඔබේ තේරුම් ගන්න ඕන අදහස තමයි මේ හිතේ ඇති වෙන නාම එළියේ රූප කියන දෙක දෙකක්. ඕ දෙක ගැට ගහන්න බෑ. එකකට එකක් අයිති කියලා ඒ සම්බන්ධ කරලා තියෙන්නේ අපේ මුලාව හින්දා කියන එක තේරුම් ගන්න. හරි. ඔය දෙක දැන් බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරලා තියනවා නේ. ඉතින් දැන් ලෝකෙට අයිති විදියට දකින තාක්කල් අපි රැවටිලා මුලා වෙලා ලෝකෙට අහුවෙලා නේද දුකේ ඉන්නේ. ඔව් එහෙම දකින එකමයි දුක. ඒකයි කියන්නේ පංච උපාදානස්කන්ධයමයි දුක. අපේ උනත් නොඋනත් දැන් රූපය උපාදාන කළා නම් මේ රූප උපාදාන අපේ තමයි. ඉතින් ඕක අපිමයි අනුන්ගේ කියලා හිතන්නෙත් අපිමනේ.
මම කියලා හිතාගෙන ඉන්න දෙයට උපාදානය කරන
එක නෙමෙයි. මම කියලා හිතාගත්තා වගේ තමයි මේක මගේ නෙමෙයි කියලා හිතාගන්නෙත්. ඒකත් උපාදානයක් තමයි. මේ ටික මගේ, මේ ටික මට අයිති නෑ. අයිති නෑ කියන එකත් උපාදානයි. තව කෙනෙකුට අයිති කියන එකත් උපාදානයි. හරි? මගේ කියන එකම විතරක් නෙමෙයි, ඒක හැංගිච්ච ඒවා ගොඩක් තියෙනවා. තව කෙනෙකුට අයිති කියන්නේත් මගේ නෙවෙයි කියන එකනේ. එතනක් තියෙනවා. ඒකට මේ උපාදානේ ඇති වෙන්න පුළුවන් අභ්‍යන්තර රූපවලටත් ඇති වෙන්න පුළුවන්, බාහිර රූපවලටත් ඇති වෙන්න පුළුවන්. ඒකයි රූපයේ පිරිසිඳ දකින්නකොට රූප ඔක්කොම ගැන දකින්නේ. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී කියන්නේ ඉතේ අජ්ජත්තං වා කායේ කායං පස්සේ විහෙරති. බහිද්ධා වා කායේ කායං පස්සේ විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායං පස්සේ විහෙරති. තයින් තමන්ගේ ඒවා ටික විතරක් බලන්න කියන්න පුළුවන්. එහෙම නෙමෙයි. අපි පිට මොකක් හරි පිහිටනවා නම් ඒක ගැන බලන්න. අපි මොනවා හරි දෙයක් තියෙනවා කියලා දැනගන්නවා නම් ඒක ගැන බලන්න. ඒක අභ්‍යන්තර වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්. ඒක ටිකක් බලනකොට පේනවා මේ අභ්‍යන්තර බාහිර කියලා බෙදලා තියෙන්නේ තමන්මයි. වෙන කවුරුවත් නෙවෙයි. ඒක තේින්න ඊළඟ ලෙවල් එකට යන්න වෙනවා. ඒකට තමයි අජ්ජත්ත බහිද්ද. බහිද්දාවා කායේ කායන් පස්සේ විහෙරති. ඔය දෙකම එකට බලන්නත් පුළුවන්. එහෙම මට්ටමකුත්
තියෙනවා.
ඔය හිතනවා නෙමෙයි එහෙම පේන. ප්‍රඥාවට පේන එක. හිතින් හදන ඔක්කොම නාම. ඕකේ. ඔකේ මෙහෙමයි දැන්. ඔකේ අවස්ථා දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා බාහිර රූපයි හිතෙන් හදන එකයි කඩන්න තියෙනවා. ඊළඟ ලෙවල් එක තමයි හිතටම පේන රූප. ඒ දෙකෙත් කඩන්න තියෙනවා. ඔකේ අර කියන්නේ අන්තෝ ජටා බහි ජටා කියලා. ඇතුළෙත් ගැට පිටත් ගැට කියලා. දැන් ඉස්සෙල්ලා එළියේ ගැට ටික තමයි. ඔව් මේ හිතන ඒවා එළියේ රූපවලට අයිති සම්බන්ධයි. ඊළඟට මේ හිතට පේන රූප ටික ඔතනක් තියන අඩට යන එක දැන් සෙකන්ඩ් ස්ටෙප් එකේ. ඉස්සෙල්ලා අපි බාහිර ලෝකයට මේ හිතනේම එකක්වත් සම්බන්ධ නෑ කියන මට්ටම දැක්කොත් ඔන්න එදාට එළියෙන් ලෝකේ ගැන හොයන්න යන එක නවත්තා. එළියට ආйти නැහනේ අපි හිතනවා එකක් තමයි. ඒකට හිතෙන්න හිතපු දේවල් තමයි අන්තිමට දැනගෙන තියෙන්නේ. ඊළඟට ඔන්න තමන් තුඩ තියෙන ගැටේ දිහන්න තමා තුල බලන්න පටන් ගන්නවා. එතන තමයි එතකොට විදර්ශනාව පටන් ගන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. බාහිර රූපයක මොනවා හරි බලන තාක්කල් ඒක ආර්ය මාර්ගෙ නෙමෙයි. ඒක මේ ආර්ය මාර්ගෙට එන්න කරන පූර්ව ප්‍රතිපදාවයි. මේ තියෙන විදුරු අනිත්‍ය අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. අර ශරීරයේ අනිත්‍ය අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. මේ ශරීරයේ අනිත්‍ය අනිත්‍යයි කියලා නැත්නම් අසුභයි අසුභයි දුකයි අනාත්මයි ඕන විදිහට බලන්න පුළුවන්. ඒ බැලීම හැබැයි ආර්ය මාර්ගෙ වෙන්නේ. මොකද තාම ලෝකෙ පිළි අරගෙන ලෝකෙට තියෙන දෙයක් ගැනයි මේ බලන්නේ. එතකොට ඒක අර අපේ කැලස් තුනී කරගන්න පූර්ව ප්‍රතිපදාවක්. ඒක උදව් වෙනවා ඊළඟට මේ ලෝකෙම තමන් තුලනේ තියෙන්නේ කියන දැක්මට එන්න. එතකොට තමන් තුලයි කියලා දකින දැක්ම තමයි ඔය මේ ආර්ය මාර්ගේ පටන් ගන්නේ. ලෝකෝත්තර ලෝකෙ තියෙන්නේ එළිය නෙමෙයි තමන් තුලයි කියලා එහෙම සත්‍යතාවයක් තියෙනවා. ඒක දකින්න ශක්තිය එන දවසට තමයි ඔන්න ආර්ය මාර්ගේ පටන් ගත්තේ. එතකන් අපි කරන්නේ ලෝකේ පිළි අරගෙන ලෝකේ පිළිගත්තා කියන්නේ ඉතින් ලෝකයට සාපේක්ෂව මම ඉන්නවා. මම තමයි දැනගන්නේ ඔක අනිත්‍යයි කියලා. එතන සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. හැබැයි ඒක බලනකොට කෙනෙකුට සමහරට ධර්මයේ වැටහෙන අවස්ථාව තියෙන්න පුළුවන්. ඒක නැතුව නෙවෙයි. මොකද සමහර විට කලින් අහපු ධර්මයේ සිහි වෙන්න පුළුවන්. කපාරට ඒ ඥාන පහළ වෙන්න හැකියාවක් තියෙනව නැතුව නෙවෙයි. ඒක ඉතින් ඒක නුවණින් හොයන්න. සූත්‍රයක් කරගත්තාම දැන් අපි සූත්‍ර කීපයක් කිව්වනේ. එහෙම තියෙන්නේ කියන්නේ මට දැනට හිතෙන්නේ එහෙම. කාටවත් කියලා හරියන්නේ නැහැ. ධර්මයේ තියෙන්නේ තමන්ට දකින්න විතරක්. මේ අනුන්ට කියලා දෙන්න නෙවෙයි. ගුරු තනතුරේ තියාගන්න කියලා තියෙන්නේ ධර්මයේ මිසක් වෙන කවුරුවත් නෙවෙයි. ඒකට කියා දෙන අයට වෙනලා හරියන්නේ නැහැ. මට මේක තේරෙන්න කියා දුන්නේ නැනේ. ඈ. අපි අපි තමන්ගේ ප්‍රඥාව වඩා ගන්නවනේ තමන්ට ධර්මයේ දකින්න පුළුවන්. කොටේ ධර්මේ නැතුව නෙමෙයි අපේ දුර්වලකම තියෙනවා. ඔව්. දැන් ඔන්න සූත්‍රයක කියලා තියෙන එකක් නෙවෙයි. අනිත්‍ය සංඥාව වඩනකොට සබ්බං කාමරාගං පරියාදී සියලු කාමරාග දුරු වෙනවා නේද? සබ්බං රූපරාගං පරියාදී රූපරාග දුරු වෙනවා. ඒ රූපරාග වලට එන්න කලින් කාමරාග ටික කැඩෙනවා. කාමරාගය කියන්නේ අපිට කාම කාමාවචර ලෝක මට්ටමක් තියෙනවනේ. ඒක තමයි මේ මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, සතර ආපාය කියන ඒවා කාමාවචර. කාම භූමියටයි. ඒක කාම භූමිය කියන්නේ මේ ඇහ කන නාසය දිව ශරීරයට අහුවෙන වස්තු ටික අපි බාර ගන්නවා කාම වස්තු කියලා. ඒවයින් තමයි සැප දුක් තියෙන්නේ කියලා පිළිගන්න. ඒක තමයි මං කියේ සැප විතරක් නෙමෙයි සැප දුක් දෙන්නේ මේ කාමාවචර වස්තු. කාමාවචර වස්තු කියන්නේ මේ මේ ඉන්ද්‍රිය පහට අරමුණු වෙන බාහිර දේවල්. එළියේ තියෙනවා කියලා විශ්වාස කරන දේවල්. ඒ හින්දා තමයි ඔය අපි ඕවා එකතු කරන්නේ. සැප දෙනවා කියන ඒවා ගොඩ ගහ ගන්නවා, දුක් දෙනවා කියන ඒවා අයින් කරන්න උත්සාහ කරනවා. ඕකනේ ජීවිත කාලෙම කරන්නේ. ඉතින් ඒ ලෝකෙට අයිති මට්ටමේ දැකි ඔය මට්ටම ඉක්මවා යන්න පුළුවන් අනිච්ච සංඥාව වඩන කෙනාට. කාමාවචර මට්ටම ඉක්මවා යනකොට ඊළඟට එන්නේ රූපාවචර මට්ටම. හරි. ඒක එතකොට කාම භූමිය පිහිටන්නේ නැහැ එතකොට. රූපාවචර මට්ටමේ අය මේ කාම වස්තු හොයා යන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක අදාළ නැහැ. ඒ මට්ටමට ආවට පස්සේ මම කියන්නේ කාමාවචර මට්ටමේ ඉඳලා ඒ මට්ටමට යන්න ඉතින් කරන්න දේවල් තියෙනවා. එකක් ධ්‍යාන වඩලා තාවකාලිකව යන්න පුළුවන්. මිනිස් ලෝකේ ඉඳන් ඕනනම් බ්‍රහ්ම මට්ටමට හිත දියුණු කර ගන්න පුළුවන්. හැබැයි ඒක තාවකාලිකයි. අවබෝධයක් තුලින් එන්න පුළුවන් මාර්ගඵල පැත්තෙන්. එතකොට ඒක එකෙන ස්ථිර එකක්, තාවකාලික එකක් නෙවෙයි. එතකොට ඒ කාමාවචර මට්ටමේදී අපි කාම වස්තුන් කියලා පිළිගන්නවා. මේ එළියේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවට තමයි අපිට සැප හරි දුක හරි දෙන්න පුළුවන් කියලා. හැබැයි ඕක මේ අපි මුලාවෙන් හදාගත්තු මට්ටම. ඒක තමයි බුදු කෙනෙක් දේශනා ඕ මට්ටමට අහු වෙලා තියෙන්නේ. අපේ තියෙන අවිද්‍යාවෙන් වෙන මුලාවේ එක මට්ටම. ඒ කියන්නේ යම් කිසි මට්ටමකට මිදෙනකොට රූපාවචර මට්ටමේ මුලාවට අහු වෙන. දැන් අපි කියන්නේ හොඳ තැනක් කියලා නේ රූපාවචර. කාමාවචර මුලාවෙන් මිදිලා රූපාවචර මුලාවට අහු වෙනවා. හැබැයි ඒක හොඳයි කාමාවචරයකට වඩා. මුලාව අඩුයි. මුලා නැතුව නෙවෙයි. ඊළඟට ඒකේ මුලාවෙන් මිදෙනකොට ඊළඟට අරූපාවචර මට්ටමේ මුලාවට අහු වෙනවා. ඒකත් මුලා. ඒකෙත් ඇත්ත තිහෙටි දකිනකොට තමයි නිවන කියන පැත්ත තියෙන්නේ. ඔක්කගෙන් මිදෙන්න පුළුවන් ඒ විමුක්තිය නිවන කියන මට්ටම. හැදිරිද ඕකමාර අර උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රෙත් අර පිළිවෙල පෙන්වුවේ. ආයතන පහෙන් ඉස්සෙල්ලා මිදෙන්න ඕන, ඊළඟට මනසෙන්, ඊළඟට සතිය, විමුක්තිය, නිවන කියලා. ඒක කාමාවචර මට්ටම තේරුම් ගන්න මේ කාම ලෝකේ කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. ඌවා පස්සේ ලෝණ මට්ටම. වයින් තමයි සැප හරි දුක් හරි තියෙන්නේ කියන මට්ටම. ඒතට ඒක තේරුම් ගන්න තමයි කිව්වේ අර නේතේ කාමා යാനി චිත්‍රාණි ලෝකේ. මේ ලෝකය කියන්නේ කාමය නෙවෙයි. චිත්‍ර ගොඩක් විතරයි. හරි. තත සංකප්ප රාගෝ පුරිසස්සකම්. පුරිසයාගේ කාමය කියන්නේ මේ රාග සංකල්පනාමය. ඒ විදිහට කල්පනා කරන එකමයි අර කාමයේ බවට පත් වෙන්නේ. එතකොට එළියේ තියෙන ඒවා චිත්‍ර ගොඩක් විතරයි. තික්තාන්ති චිත්‍රාණි තතේව ලෝකේ. මේ පවතින්නේ චිත්‍ර ගොඩක් විතරයි. ලෝකයේ ඇත්ත තත්ත්වේ චිත්‍ර ගොඩක් විතරයි. ඒව ගැන හිතලයි මේ කාම සංකල්පන ඒ කාම ලෝකෙට අහු වෙන්නේ. ඒව ගැන ඒකෙන් තේරුම් ගන්න වැරදියට හිතනකම්. එතකොට ඒවයි ස්වභාවය චිත්‍ර ගොඩක් විතරයි. මම තියෙන ආදේශනා අපි ওই චිත්‍ර කොටට තමයි දේවල් කරගෙන ලෝකයක් හදාගෙන ඉන්නේ. ඒකට තේරුම් ගන්න අපිට දකින්න ගොඩක් දේවල් තියෙනවා මේ හිතාගෙන ඉන්න මට්ටමට වඩා. අපි දැන් දන්න දේ ඇත්ත වුණා නම් මාර්ගඵල ලබලා. ඒ එහෙම වෙන්නේ නැහැ. ආර්ය දර්ශනය කියන එක බොහොම මේ දකින විදිහට වඩා වෙනස් දැක්මක්. අන්නලට තේරෙනවද දන්නේ මේ කියන ඒවා? මොකද අහන්නෙත් නෑ සද්ද නැතුව ඉන්න. ඒකට මේ තේරෙන්නේ නැත්නම් අහන්න. සමහර ඒවා පැහැදිලි නැතුවේ. ඇත්තට අපි පටන් ගන්න ඕන තැනක් තමයි දැන් ඇහෙන් දකිනකොට එළියේ දෙයක් දැක්කා කියලා හිතෙනවනේ. ඒක හිතන්නවන නෑ, ඇහෙන් පෙන්වෙන චිත්‍රය. ඇහෙන් උපද්දලා දුන්න වර්ණ සටහන. ඕක ගැන හිතපු එකෙන් තමයි එළියේ තියෙනවා කියලා හිතුවේ. එළියේ රූපයක් ගැන හිතුවේ. හැබැයි එළියේ රූපයට සම්බන්ධ නෑ මේ හිතපු දේවල්. හිතේ ඇති වුණ අදහස් ටික ඔක්කොම හිත ඇතුලේ. ඒවා එළියේ රූප වලට අදාළ නෑ. ඒ රූප දන්නේ අපි මොනව හිතුවද කියලා. නේද? එළියේ පුටුවක් දිහා බලාගෙන ඕන දෙයක් හිතන්න පුළුවන් නේ. පුටුව දන්නවද අපි මොනව හිතනවද කියලා. ඒකට ඒ රූපෙට අයිති නෑ හිතන දේවල්. හිතන දේවල් ටික ඔක්කොම නාම. රූපෙට අයිති නෑ. හැබැයි අපි විශ්වාස කරන්නේ නෑ නෑ මං හිතන්නේ අර පුටුව ගැනනේ. එතකොට ඒ පුටුවට අයිති ඕවා කියලා. ඒක අපි හිතාගන්න එකක් මිසක් නේද? බාහිර රූපෙට අයිති නෑ මේ හිතේ හැදෙන දේවල් කියන එක හොඳට හිතට පෙන්වන්න පටන් ගන්නවා. සද්දයක් ඇහුණත් අපි මොකක් හරි ඉතින් ඒ සද්දට අදාළව හිත හිතා ඉන්නවා. සද්දේ දන්නවද අපි මොනවද හිතනවද කියලා? ඒකට අදාළ නැහැ. අපි ඉතින් හිතනවා මේ සද්දෙන් නැත්තේ මේ රූපෙන් කියලා දිගින් දිගට හිතාගෙන යනවා. නේද? සදාපු වේදනාව කියන්නේ මොකක්ද?
නෙළුම්මල.
ආ වේදනාව නෙමෙයි. ඒක ගැන හිතනකොට ඒකේ ඉතින් වේදනාවක් තියෙන්න පුළුවන් සැපක්. ඒක හොඳයි. නේද? අපි අකමැති දෙයක් නම් මතක් වුණේ ඔක හිතනකොට දුකයි. ඒක සැප වේදනා දුක් වේදනා ඒ තියෙනවා. ඒකට ඒ වේදනාව තියෙන්නේ අපි දැන් මේ වේදනාව අපිට දෙන්නේ ඒ කියන්නේ අපි බාරගන්නේ ඔය ඕක බාහිර දෙයක් කියලා හිතන තාක්කල් නේද? මේ හිතන්නේ එළියේ තියෙන දෙයක් ගැන කියලා විශ්වාස කරන තාක්කල් තමයි ඔව් සපක් හරි දුකක් හරි එන්නේ. ඔව් මනසෙන් මේ නමට්ටමකුත් තියෙන ඒක. හැබැයි ඒක සිව් මේක කඩන්න පුළුවන් පස්සේ අර දරුණුවට දෙරෙන්නේ මේ එළිය තියෙන දෙයක් ගැන මේ සිතන.
දැන් සර් ඒ නිරුම්මල ගැන දැන් හිතට ආවනේ. ආවට පස්සේ ඒ එනකොට එතන සංකල්පයෙන්
සිදුවලා නැහැ. හිතට එන මූලික මට්ටමේදී කර්මයක් නැහැ. ඒක තමයි අර විඥාන මට්ටම කියන්නේ. මනෝ විඥාන. සිහි කරලා දෙන්න. දැන් ඔය හිතන නිරුම්මල එළිය තියෙන්නේ කියනකොට ඔන්න අහු. කොහෙන්ද කඩාගෙන ඉන්නේ? එළියෙන්ද නැහැ හිත ඇතුලෙන්.
තාම හිත ඇතුලේ.
ඒකේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් කඩාගෙන එන්න ඕන කියලා හිතුණා කියන එක ආයෙ නුවණින් පෙනෙනවා. ඕක හිතුනේ හිතට. නැහැ එතකොට මාර්ගේ වැඩිමක් තියෙනවා. ඕක එළියේ නෙමෙයි තියෙන්නේ මේ හිතේනේ. මං කියේ නාම රූප වෙන් කරන්න කියලා. හිතේ ඇති වුණ දේවල් එළිය රූප වලට අයිති නැහැ කියලා වෙන් කරන්න ඒ පටන් ගැනීම. එතනින් තමයි පටන්
ගන්නේ.
ඒක කර්ම වෙනවද නැද්ද කියන එක පස්සේ යන්නේ. මාර්ගය පටන් ගන්න පුළුවන් ඔහොම පටන් ගත්තා. දැන් පටන් ගැනීම රහත් වෙන මට්ටම නෙවෙයි. ඒ කර්ම වෙනද කියනකොට රහතන් වහන්සේ ළිවන්ටම මේ මට්ටමට යන්න කලින් අපිට තියෙනවා ගොඩක් දේවල් කරන්න.
ඈ මම කිව්වා කර්ම එකක් කියලා වෙන්නේ දැන් කර්මපත්යක් කියලා ගන්න තියෙනවානේ. ඒක වෙන්නේ මේ දැන් හිතේ දේ වචනයෙන් ශරීරයෙන් ක්‍රියා නිරෝධය.
ඒ කර්ම මට්ටම් තියෙනවා. දැන් ආර්ය මාර්ගයේ ඉන්න කොටත් සෝවාන් කෙනෙක් කර්ම කරනවා, සකෘදාගාමී කෙනෙක් කර්ම කරනවා, අනාගාමී කෙනෙක් කර්ම කරනවා. හරි. ඒවයි හැබැයි වෙනස්කම් තියෙන. රහතන් වහන්සේ විතරයි කර්ම කරන්නේ නැත්තේ. එතකොට අපි මාර්ගේ වඩන ඒවත් කර්ම જાතියක්. ඒවට කියනවා ඔය ප්‍රයෝග. ප්‍රයෝග අபிසංකාර කියලා. කියන්නේ අපි කර්ම ක්ෂය කරන කර්ම ටිකක් කරනවා. දැන් ඔක නුවණින් බලනවා කියන්නේ ඒකත් කර්මයක්. ඔය තාම බලන කෙනෙක් ඉන්නවා. ඒ වුණාට අර කර්ම ගොඩ ගන්න එක නවත්තන්නයි මෙහෙම බලන්නේ. ඒක කර්ම ක්ෂය කරන ඒ උපාය. ඒකයි ප්‍රයෝග අபிසංකාර කියලා ඒකට කියන්නේ. මාර්ගය වඩන එක. එහෙම නැතුව එකපාරට නෑ මෙහෙම බලපු ගමන් කර්ම වෙන්නේ නැහැ කියලා එහෙම මට්ටම නෙමෙයි. මේ මට්ටමට එන්න ගොඩක් දිත්තේ දිට්ටවත්තක් මට්ටමට එන්න ගොඩක් හිත දියුණු කරන්න
තියෙනවා.
ඔව් ගොඩක් අපි ඔය කතා කළාට අපි නිකන් මේ හිතනකොට කර්ම ගොඩක් වෙලා ඉවරයි. හරි. දිත්තේ දිට්ටමත්තන් කියන මට්ටම හිතාගන්න. දැන් එහෙන් දකිනකොටම අර වතුරේ ඡායාවක් දැක්කා කියන මට්ටමින් පේනවනම් වතුරේ ඡායාව අල්ලන්න බෑනේ. ඈ ඒකේ සද්දයක් අහන්න බෑ. ගඳ සුවඳ බලන්න බෑ. ඔන්න ඔය මට්ටමට එහෙන් දැකීම දැකීමක් විතරයි. වෙන කිසිම ආයතනයකට ඔක අහුවෙන්නේ නැහැ. ඒ මට්ටමට දකින්න එකක් ගැන අපි කොහොමද හිතන්නේ? නිකන් වතුරේ ඡායාවක් දිහා බලාගෙන හිතන. ඈ. හන්ද මොනව හරි පළතුරු. ආ. ඔබල හන්ද ඡායාවක් වැටිලා තියෙනවා කියලා හිතන. දැන් ඕක ගැන ඕක දිහා බලාගෙන
ඔව්.
දෙන අඹගෙඩියක් පේනවා. දැන් ඕක ගැන හිතාගෙන ඒකෙන් අපි රස බලන්නේ ඇයිද? ගඳත් සුවඳත් බලන්නේ ඇයිද? නෝ. ඔන්න ඔය වගේ මත්තමත් තමයි ඔය දිත්තේ දිත්තමත්තන් කියන්නේ. මේක
හිතේ යනත් ඡායාව
කියලා තමයි මතක් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒක ඉස්සෙල්ලා හැබැයි එහෙම මතක් කළාට දැන් අනිත් පැත්තේ නෑ නෑ එහෙම කියන්නේ කොහෙද එළියේ තියනවා කියන පැත්ත අනිත් පැත්තෙන් දානකොට ඒක හරියන්නේ
නෑ.
ඒක තමයි ඉස්සෙල්ලා මේක හොඳට පුළුවන් තරම් තේරුම් ගන්න බලන්න. මේ කියන්නේ මොකක්ද කියලා. මේක නිකමටවත් හිතන්න එපා මේක ආයේ ওই වැරදි දෙයක් කියලා. මේ බුදුහාමුදුරුවෝ සර්වඥතා ඥාණයෙන් ඇත්ත ඇති හැටි දැකලාමයි මේක කියලා තියෙන්නේ. ඒක අපිට පේන්නේ නැති එක වෙනම එකක්. ඒක අපේ මෝඩකම හින්දා අපේ හිත දියුණු නැති හින්දා. හැබැයි මේමයි ඇත්ත தත්ත්වෙ මේකමයි. දැන් ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක් කිව්වනම් ඒක හැමම තමයි. අපිට ඒක අනිත් පැත්තට පේන්නේ අපේ තියෙන දුර්වලකම. සූත්‍රේ ඔව් නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම ඔව් මේක සූත්‍ර නම් මොකක්ද කියලා මට මතක නැහැ. ඒකට කියන එකක් ඒක මේ සංකල්ප ගොඩමයි කාමය කියලා කියන්නේ. ඒගොල්ලෝ තනකොළ කාපු ගමන් දුවන. වැද්දා එනකන් ඉන්නේ. අනිත් මෝහ අරවට ආසාවකින් වැඩි දුර යන්නේ. ආයෙ ඇවිල්ලා කන්න අර කැලේ කිට්ටුව කිට්ටුව ඉන්නේ. එතකොට වැද්දා ඒ හරියෙත් වැටක් ගහලා ඒ රංචුව අල්ල ගන්නවා. එක රංචුවක් විතරක් අහුවෙන්නේ. ඒ කියන්නේ වැද්දට වැට ගහන්න බැරි සීමාවකට යනවා තනකොළ ටික කාලා. එතකොට වැද්දා බලනවා දැන් ඒ මෝ නැති වුණාට ඉතින් මේ අහුවෙන මෝ ටික තියාගන්න හරි තනකොළ වවන. අරගොල්ලෝ කෑවට කමක් නැහැ කියලා. එතකොට ඒගොල්ලෝ තනකොළත් කනවා වැද්දාට අහුවෙන්නෙත් නැහැ. මේක තමයි මේ ආයතනත් පාවිච්චි කරනවා ලෝකෙට නැත්තම් මායයට අහුවෙන්නෙත් නැහැ. කියන එක. ඒ මට්ටම තමයි අර ඡායා මට්ටම වගේ. එහෙන් දකින්න එක වතුරේ ඡායාවක් වගේ කියලා ඔය නිකන් හිතන්න පුළුවන්. කණෙන් ඇහෙන මට්ටමත් අර නොදන්න භාෂාවකින් කතා කරනවා වගේ අපට තේරුම් දෙන්න බෑ ශබ්දවලට. ශබ්ද චිත්‍ර ගොඩක් විතරයි. ඒ දේවල් පණවන්නේ නැහැ ඒකට. ඇසීම කියන එක තියෙනවා. දැකීම කියන එක තියෙනවා. හැබැයි අර වතුරේ තියෙන ඡායාව ගොඩක් ඒවා අල්ලන්න බෑ කියනවා. නැත්තම් රස බලන්න බෑ. ගඳ සුවඳ බලන්න බෑ. දකින්න එක දකින්න විතරයි. ඒ ආයතන පිරිසෙන්ද දකින්නා කියන එකෙත් ඕක තියෙනවා. දැකීම දැකීමක් විතරයි. ආයෙ උනන් දකින්න පුළුවන්. හැබැයි ඒක අහන්න අල්ලන්න රස බලන්න ඒව මොකුත් බෑ.
දකින්න විතරයි.
ඒක නම් මන් දන්නේ. ඉතින් ඒව කරන්නයි නිවන් දකින්නයි දෙකක්ද? මේ ලෝකේ හොඳ කරන්න නෙවෙයි. ලෝකෝත්තර වෙන්නයි ලෝකෙට අයිති වැඩ කරන්නයි. ඉතින් මෙහෙමයි. ඉතින් මේ එකපාරට මං ලෝකෝත්තරයි කියලා ලෝකෙට අයිති වැඩ නවත්තනවා නෙවෙයි. ඒක ඉබේ වෙන දෙයක්. හරි, අවබෝධය තුලයි ඒ ලෝකෙන් මිදෙන්නේ. දැන් වෙනද රැවටුණ එකට රැවටෙන්නේ. ඒ බේර ගැනීමට වැඩි බේර ගැනීමක් කරන්න තමයි ධර්මයේ දේශනා කරන්නේ.
ඒක තේරුම් ගන්න. එතකොට
සමහර ඒවා බේරුවේ නැහැ. අර සාක්කිය ටික මරන්න එනකොට දෙපාරක් උත්සාහ කළා තුන්වෙනි සැරේ බේරුවේ නැහැ.
ඒක කරන්නේ
මොකද? ඒක විපාකයක් නෑ. බේරන්න බැරුව නෙමෙයි.
මරණය.
මම බේරන්න දෙවුණා. එහෙම කරන්න කියන්නේ. නෑ, ඉතින් දෙපාරක් try කළා. ඕනනම් තුන්වෙනි පාරක් තිබුණා. ඔච්චර වෙයි.
බේරන්න ඕන.
දැන් මොගලන් හාමුදුරන්ට ඕනනම් තුන්වෙනි හැරෙත් ඉර්ධි බලෙන් යන්න දෙන්න හවුරු ගහන්න එනකොට. ඒ එහෙම වුණාට එහෙම කරන්නේ නැහැ. ඒ ඇත්ත දකින්න. මත එතනින් ගොඩක් එහාට ගිය දෙයක් මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ. හරි, බුදුහාමුදුරන්ට තව ගොඩක් හැකියාවන් තිබුණා. ඒව කර කර හිටියේ නැහැ මිනිස්සු. මේ බැරි නම් ඉතින් දෙපාරක් නැවැත්තුවා. ඒක නෙමෙයි, ඊට වඩා වැදගත් දෙයක් මේ ලෝකෝත්තර දැක්මට කෙනෙක්ව ගන්න එක. එක සැරයක් මරණින් බේරුවට මේ සංසාරේ ගීතරයක් මැරෙනවද? උවයි ඒවයි කවුද බේරන්නේ? ඒක නෙමෙයි, එතනින් එහාට යන දෙයක් කෙනෙක්ව මාර්ගයට හරවන්නේ. ලෝකෝත්තර දර්ශනයට ගන්න. අපිට ඒකයි මේ අපි ධර්මය අහලා ලෝකෙට හොඳ කරන්න මම කියන්නේ එපා කියලා. ඒක කළා කියලා නිවන් මාර්ගය ඕක නෙමෙයි. කට්ටියට ඕන තරම් උදව් කරන්න පුළුවන්. හැබැයි ඕක නිවන් මාර්ගය නෙමෙයි. නිවන් මාර්ගය කියන එක තමන් හද දැක්මක් ඇති කරගන්න ඕන. මේ මොන විදිහකට හරි ලෝකෙට අහු වුණා නම් දුකම තමයි කියන එක තේරුම් ගන්න. කට්ටියට උදව් කර කර හිටියට නිවන් දකින්න බෑ. හැබැයි නුවණ තියෙන කෙනාට ඒක උදව් කරගන්න පුළුවන් නිවන් මාර්ගයට. ඒකෙන් විතරක් නිවන් අවබෝධ වෙන්නේ. ඒක තමයි. පින් උදව් වෙනවා. පින් වලින් විතරක් නිවන් දකින්නත් බෑ. එහෙම එකක් කියලා නෑ. පින් නැතුව බෑ කියන්නේ ඉතින් ධර්මයක් අහන්න ලැබෙන්නේ නෑ. මනුෂ්‍යෙක් වෙලා උපදින්න බෑ. ඒක හරියටම දැන් තිරිසන් සත්තුන්ට ගිහින් බණ කිව්වේ නෑනේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙන අයටනේ බණ කිව්වේ. එහෙම පින් තියන අයට තමයි ධර්මයේ දේශනා කරන්නේ. සුගතියක ආවා කියන්නේ පින් තියන. ධර්මයක් අහන්න ලැබුණා කියන්නේ පින් තියෙන. හරි. තමයි මං අහන්න හැදී මගෙන් අහපු එක නෙවෙයි නේ ගිය සතියේ බැලු ගණන් එක දකින්න පුළුවන් මේ ඊය පෙරේද සඳුදර බැලුවේ නෑනේ ඔය ප්‍රශ්නේම ඇහුවා මම ආයෙ අනිත් හාමුදුරුවොත් එක්ක බැලුවද
සඳුදරයි මං හිතියේ
ඔය ප්‍රශ්න ඇහුවා ඉතින් ඒකට ඉතින් ඔය තර්ක කරන අය කියන්නේ මේක පොතේ තිබුණාද නැත්නම් පස්සේ එකතු වුණාද අරව මේවනේ මං කිව්වේ ඔක බුදුහාමුදුරුවෝ දේශනා කළාද නැද්ද කියන එකට වඩා ඔක ධර්ම මාර්ගේ යනකොට Tamanට උදව්වක් වෙනවද නැද්ද කියන එකෙන් බලන්න අභිධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කළාද නැද්ද කිය කියා තර්ක කර කර ඉන්නවට වඩා මේ මාර්ගේ
මාර්ග
ඒක තමයි තර්කෙටනේ යන්නේ. තමන් කරන එකට ඒක යොදා ගන්න. මං කියේ මට නම් උදව් වෙලා තියෙනවා අපි ධර්ම. මාර්ගයට. මාර්ගයේ දිරුම් ගන්න. ඔව්. එතකොට අපිට සැක හිතන්න දෙයක් නැහැ මේක බුද්ධ ධර්මයේද නැද්ද කියලා. මාර්ගයේ තේරුම් ගන්නකොට අභිධර්මයේ කියන්නේ ත්‍රිපිටකෙන් භාගයක් තමයි කර 84000 42000ක් අභිධර්මයි. ඒ ටික අයින් කරලා කෙනෙකුට ඉතුරු ටිකෙන් හොයන්න ඕන. ඒක ඉතින් තම තමන්ගේ වැඩ. ඒක ඔක මං කිව්වේ ඔය කතාව කියන්නේ ගොඩක් අයට අභිධර්මයේ තේරුම් ගන්න බැරි කමට. අමාරු තමයි. දැන් අපිට තේරෙන්නේ නැති ඒවා තියෙනවා. එහෙම කියලා දෙන්න. ඒක ධර්මෙ නෙවෙයි කිව්වොත් ඉතින් තමන්ටම තමයි පාඩුව. දේශනාවලින් භාගයක් අයින් කළා වගේ වැඩක්. ඊට වඩා හොඳයි ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒක මාර්ගයට උදව් වෙනවා නම් ඒක. අභිධර්මයේ අහලා රහත් උනා අය ඕන තරම් ඉන්නවා. ඒක ඉතින් ඕක ඒ තර්ක කරලා වැඩක් නැහැ. දැනටත් පද කාලෙත් ඉන්න අභිධර්මයෙන් හුඟක් උසස් ඵල ලබන අය. ඒක තර්කයට අහුවෙන්නේ නැහැ. හොයන කෙනාට තමයි අහුවේ. ඔව්
ඒ
තමන්ට වැටහෙන
මාතෘකාව ඒක මතක තියාගන්න එච්චර මෙව කරන්නේ ජබුරට යන්නේ එහෙනම් ඉතින් නවත්තලා සම්පූර්ණව කරන්නේ
නෑ නොතේරෙන ඒවා කියලා දැන් මුළු අභිධර්මෙම කියෝන එක නෙමෙයි නේද අපිට අවශ්‍ය කොටසක් කරන් ඕනනම් ඒක බලන්න පුළුවන් මේකේ මේ පාඩුවක් වෙන්නේ දැන් හිත ගැන අපි ලෝභ සිත් ගැන මෝහ සිත් ගැන කතා කරන්නේ ඔවා සූත්‍රවල නෑ ඔවා තියෙන අභිධර්ම. ඒක ප්‍රයෝජනේ ඒ තමන්ට ගන්න පුළුවන් ඒක. ඒක අභිධර්ම කිව්වා කියලා මේ මහා එකක්වත් නොතේරෙන ඒවා නෙමෙයි. ඔපි වැඩි හරියක් තේරුම් යනවා. සමහර ඒවා ඉතින් මේක මේ තේරුම් ගන්න ටිකක් අමාරුයි විශේෂයෙන් ධර්මයේ දැන් මොන ඔය මං කිව්වේ දැන් ලෝකෝත්තර දර්ශනයේ ලෞකික දැක්මයි මොකද්ද කියලා වෙන් කරගන්න බැරි වුණ කෙනාට අභිධර්මයේ කොහොමද පැටලෙන්නේ? එහෙම දේවල් තියෙනවා. ඒක අර ඒ අභිධර්මයේ තරම් නෙමෙයි. දැන් සූත්‍ර තේරෙන්නෙත් නැහැනේ. මේ කියලා තියෙන එකේ මේක තියෙනවා කියලා. ඒක ඒ ප්‍රඥාව වැඩිමත් එක්ක එන දෙයක්. අපි එකපාරට සූත්‍රයක් කියෙව්වට තේරෙන්නේ නැහැ. එක ආයේ ආයේ කියවනකොට පුරුදු පුහුණු කරනකොට තමයි ඒකේ මේ අර ඉස්සර තේරුම් ගත්තට වඩා මේ මහ ගැඹුරක් මේකේ තියෙනවනේ කියලා පේන්නේ. ඒකේ තමන්ගේ ප්‍රඥාව වැඩිවීමත් එක්ක වෙනස් වෙන දෙයක්. අපි ධර්මයටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. ඒක දැන් බුද්ධ දේශනාවක්ද නැද්ද කියන එක ඉතින් අපි අහලා තියෙන ටිකෙන් දන්නවනේ මාතුළු දිව්‍ය රාජ්‍යයට බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා. ඒවා ඊළඟට සරියුත් හාමුදුරුවන්ට ඇවිල්ලා දේශනා කළා. ඒවායින් ඉතුරු වෙන ටික තමයි මේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතු තියෙන්න පුළුවන්. ඉතින් මේ දැන් බුදුහාමුදුර එකවස් කාලයයි නිදිවිය ලෝකේ ගත කරන්නේ. සරින් සරේ යන්නේ නැහෙනි බණ කියලා ඉන්නේ. එතකොට ඒ තෙන්දි ඒ කාලය තුල කියන්න තියෙන ඔක්කොම ටික කියන්න ඕනකම තියෙන්නේ. ඉතින් මුළු ධර්මෙම තියෙනවා අභිධර්මයේ කියන එක. අභිධර්මයේ හරියට බැලුවොත් මුළු ත්‍රිපිටකයේම එතන තියෙනවා. ඒකයි ඒක තේරුම් ගන්න අමාරු ගොඩක් අර සාරාංශ වශයෙන් තියෙනවා විස්තර වශයෙන් තියෙනවා එක එක මෙන්න මෙහෙම මෙහෙම ක්‍රම තියෙනවා කියලා එක එක න්‍යාය
කොටස් කඩලා තියෙනවා.
ඔව් එහෙම තියෙන සේරම ටික එකේ තියෙනවා. ඉතින් දෙවිවරුන්ට ඕක මතක තියා ගැනීම හැකියාව එහෙම වැඩි. මිනිස්යන්ට වඩා.
ඒක තියෙනවා.
ඔව් තාමත් කතා කරනවා ඇති අර අභිධර්ම දේශනාව ගැන. ඉතින් ඒ වගේ හේතු ඉතින් ඒ හේතු මෙහෙමයි ඔය අපි හිතාගන්න ඒවා මිසක් ඉතින් බුදු කෙනෙක්ගේ ඥානය නැහනේ අපට. ඇයි බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට අභිධර්මයේ දේශනා කරන්න තීරණය කළේ කියලා? දැන් ඔක මහන්න පුළුවන් ඇයි එහෙනම් අර සතිපට්ඨානේ අර කොහෙද කුරු රට විතරක් දේශනා කළේ? දැන් ඔබට එක එක මත අපිට කියන්න පුළුවන් ඒකේ ඇත්ත ඇති හැටි දන්නේ බුදුහාමුදුරුවෝ. දැන් අපට අහන්න පුළුවන් ඇයි අනිත් කට්ටියට සතිපට්ඨානේ වැඩක් නැද්ද? දේ ඕවා මේ මෙච්චර මේ මාර්ගයට අදාළ තර්ක නිවි. නිකන් දැනුමට හේවුවට කමන්නේ නැහැ. ඔයන්න එපා කියනවා නෙමෙයි. කතා කළාට කමන්නේ. ඉතින් තේරුම් ගන්න ඕන අර ධර්ම කරුණු මොනවද මාර්ගයට අදාළ කියන ටික අරන් හොයන එක තමයි අපිට මේ වැදගත් වෙන්නේ කියන එක. හොඳයි එහෙනම් අපි අවසන් කරමු නේද මේ කාලය තුල. එතකොට සතුටු වෙන්න පුළුවන්. අපි භාවනා කළා, ධර්ම සාකච්ඡාවල යෙදුණා, කුසල් සම්භාරයක් රැස් කරගත්තා, මහානිසංස කුසල් සම්භාරයක්. පින් රැස් කරගත්තු වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදනා කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් නරකක් කපල උපද්‍රවය සොර සතුරු උපද්‍රවයක් ලෙඩ දුකක් ආදී කිසියම්ම උපද්‍රවයක් වෙන්න තියෙනවනම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. එවැගේම පින් බලාපොරොත්තුව යම් කිසි මියගිය ඥාති කෙනෙක් ඉන්නව නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. ඒක හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන. අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බානපත්තිය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මාමේ බාල සමාගම. මේ වගේම ධර්මය පෙන්නලා දෙන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තිය. එයාගෙන් මේ අපේ අවිද්‍යාව හින්දා ඇත්ත ඇති හිටි නොදන්න හින්දා කරන සංඛාර සීරම අනිත්‍යයි අපෞදුකටපත් කරනවා. එයාගෙන් මේ හිතට අරමුණ ධම්මතා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව. මේවා ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන්න යදා පඤ්ඤාය පිස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. අතනින් බින්දති දුක්ඛේ. මේක තමයි නිවනට මාර්ගයේ සමඟෝ විසුද්ධි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පිස්සති අතනින් බින්දති දුක්ඛේ ඒ සමඟෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පිස්සති අතනින් බින්දති දුක්ඛේ ඒ සමඟෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පිස්සති අතනින් බින්දති දුක්ඛේ ඒ සමඟෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාසා.